කරුණා ශාසනය මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ප්‍රගුණ කිරීම නිවන් අවබෝධ වෙන්න හේතු කාරණා වන ආකාරයේ පහදා දෙන කරුණා කිව්වා.
මේ පිටුතර ඇහෙත් ඇති ප්‍රශ්නේ කරුණා ශාසනය පිළිබඳව මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තුලින් නිවන් මඟ පෑදෙන ආකාරය කොහොමද කියන එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මෛත්‍රී භාවනාව කියුවාම ක්‍රම දෙකක් තියෙනවායි කියන කාරණේ දෙවන මෙත්තා සූත්‍රයේ නැත්නම් හලිද්ද වසන සූත්‍රය කියන සූත්‍රයේ හොඳින් විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව තේරුම් ගන්න ඕනේ මෛත්‍රිය කියුවාම අපි ආර්ය මෛත්‍රිය කියලා අපි වචනයක් ප්‍රකාශ කරන්නේ ඒ සාසන මෛත්‍රී වඩන ක්‍රමය. ලෝක සම්මත මෛත්‍රී වඩන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි සම්මතයෙන් අද වෙනකම් බොහෝ තැන්වලත් විග්‍රහ වෙලා මෙතෙක් කාලෙකුත් තිබුණේ. සියලු සත්ත්වය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා කියලා අපි ඒ විදිහට කියලා අදහස් අරගන්නවා. නිදුක් වීම කියලා කියන්නේ සත්ත්වයට දුකක් හරදරයක් නැතුව ඉඳ ලැබේවා කියන අදහස. නිරෝගී වෙත්වා කියලා කියන්නේ ඒ කියන්නේ ලෞකික අදහස. නිරෝගී වෙත්වා කියන්නේ කොත්තමල්ලි ලැබුණ තරම්වත් ලෙඩක් රෝගයක් ඇදෙන්නේ නැතුව නිරෝගීව ඉඳ ලැබෙත්වා කියන අදහස. සත්වයින්ටත් කිසිම ලෙඩක් රෝගයක් නැතුව ඉඳ ලැබෙත්වා කියන අදහස ගන්න. සුවපත් වේවා කියන එක ඔය අටුවාචාරින් නෙමෙයි අත කතාචාරින් වහන්සේලා විග්‍රහ කරලා තිබුණේ. මගුල් ගෙදරක සතුටින් ඉන්නවා වගේ සුව සතුටින් ඉඳ ලැබෙත්වා කියන අදහස කියන එකයි මෑත කාලයේදී විග්‍රහ වල තියෙන්නේ. දුකෙන් මිදෙත්වා කියන වචනේ කියනවා. නිවන් දැකීමට අදහස් කරන අදහස එන්නේ කලාතුරකින් දුකක් නැතුව ඉඳ ලැබෙත්වා කියන නැවත වාරයක් ওই වචනේම අහන. මෙන්න මේ ආකාරයෙන් ඔය ලෞකික මෛත්‍රිය ලෝක මෛත්‍රිය විග්‍රහ කරලා තිබුණා. මකාදේව සූත්‍රය කියන සූත්‍රයේ පෙන්වා තියෙනවා අප මහ බෝසතාණන් වහන්සේ මකාදේව කිරේ රජ කෙනෙක් වෙලා ඉන්න කාලෙක ඒ සක්විති රජ කෙනෙක් උන්වහන්සේ එක නරකසක් දැකලා ඊට පස්ව ගිහිල්ලා පැවිදි වෙලා ඒ පැවිදුණා කියන්නේ ඒ කාලේ අනගාරික පැවිද්ද නැත්නම් තමන්ම තවුත් පැවිද්ද කියන පැවිද්දෙන් පැවිදි වෙලා හත් අවුරුද්දක් ඔය ලෞකික මෛත්‍රී භාවනා වඩලා ඒ භාවනා ලැබූ ශක්තිය හේතු කොටගෙන මහා කල්ප හතක් මහා ලෝක විනාශයටවත් අහුවෙන්නේ නැති බඹරෝ ඉපදලා හිටියයි කියලා. එහෙම කියලා පෙන්නනවා ඒ භාවනාව විශාල පිනක් කියලා. හැබැයි උන්වහන්සේ දේශනාවේ අවසානයේ පෙන්නනවා එදා මම ලෝකයට පෙන්වා දුන්න මෛත්‍රී භාවනාව ලෝකය හැමතැනම සිද්ධ වුණා මිසක් නිවනට උපනිසර හේතු වුණේ නෑ කිය. ඒක නිවන් මඟ නෙමෙයි කියලා පෙන්වනවා. ඒ කලන වැට කියන වචනයක් ඒ සඳහා භාවිත කරලා තියෙනවා. එදා මම ලෝකයට දුන්න කලන වැට නිවන සඳහා නෙමෙයි ලෝකයේ දුගතිය සඳහායි කිය. නමුත් අද මම දෙන කලන වැට නිවන කෙලවර කර පවතිනවායි කියලා විශේෂ දේශනාවක් කරලා තියෙනවා. ඒතර අන්නේ ආකාරයෙන් පෙන්වා තියෙනවා ඒ අවස්ථාවක ඒ වෙනස මොකක්ද කියන කාරණය. ඒතර මේ හලිත වසන සූත්‍රයේදීත් පෙන්වා තියෙනවා විසුණු වහන්සේලා පින්දපාත වැඩි අවස්ථාවක කාල වේලාව තව තියෙන උදෑසන නිසා ළඟති විච්ච අන්නේ පරිබ්‍රාජික අසපුව කරා ගිහින් තියෙනවා. ඒ වෙලාවේදී ඒ අසපුවේ හිටපු පරිබ්‍රාජික පිරිස උන්වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලාට බවත් ගෞතමයන් වහන්සේ මෛත්‍රී භාවනාව කියා දෙනවා. ඉතින් උන්වහන්සේලා කියන අපිට කියා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමනේ කියලා අන්නේ පරිබ්‍රාජික ක්‍රමයක් කියනවා. අප්‍රමාණ වූ අවෛදී වූ මෛත්‍රී සහගත චිත්තේ එක දිශාවකට අප්‍රමාණව අසීමිතව වළංගන. ඒ වගේම දෙවැනි දිශාවටත්, තෙවැනි දිශාවටත්, සිව්වැනි දිශාවටත් උඩ යට ආදී වශයෙන් තම දිශාවටම අප්‍රමාණව මේ මෙසිත වළංගන. මෙහෙම නේද කියා දෙන්නේ? අපි කියා දෙන්නේ නම් මෙහෙමයි. ඔය ක්‍රමයටද කියන්නේ? අපිටත් ඔහොම තමයි කියා දීලා තියෙන්නේ. උන්වහන්සේලා කියනවා. එතකොට අන්නේ පරිබ්‍රාජික නායකයෝ අහනවා ඉතින් එවැත්නි අපි අපේ ශ්‍රාවකීන්ට දෙන මෛත්‍රී භාවනාවේ බවත් ගෞතමයන් වහන්සේ ඔබතුමාලාට දෙන මෛත්‍රී භාවනාවේ වෙනස මොකද්ද? දෙකම එකයිදී. මෙන්න මේ ප්‍රශ්නේ අහුවා. උන්වහන්සේලා ඒකට උත්තරයක් පිළිතුරක් දෙන්නේ නැතුව තුන්සින් බුතෝ නැකිදලා බුදුරන් වහන්සේ හැම වෙලා උන්වහන්සේට මේ කාරණේ කියා සිටියා. ඒ කියා සිටපු වෙලාවේ බුදුරන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට බුද්ධ ශ්‍රාවකයන්ට දේශනා කරනවා, මහණනි ඔය අන්‍ය පරිබ්‍රාජිකයෝ දුරපටන් ගිනාපු වචනමාලාවක් අරගෙන අන්‍ය වචනමාලාව භාවිතා කරනවා මිස මේ කිසිම අර්ථයක් ගැඹුරක් දන්නේ නැහැ. ඒකයි මේ කාරණේ. මාහා සමවෙන්න හදන්නේ ඒකයි. ඒ පරිබ්‍රාජිකයේ මෙන්න මේ ප්‍රශ්න ටික අහනවා නම් අහන්න. කෙසේ වඩන ලද මෛත්‍රී භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවා? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවා? එහි අවසානයේ කුමක්ද? කෙසේ වඩන ලද කරුණා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවා? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවා? එහි අවසානයේ කුමක්ද? කෙසේ වඩන ලද මුදුතා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවාද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවාද? එහි අවසානයේ කුමක්ද? ඔය ආකාරයට කෙසේ වඩන ලද උපේක්ෂා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවාද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවාද? එහි අවසානයේ කුමක්ද? මෙන්න මේ ප්‍රශ්න ටික අහන්න. වචන පදවැලක් පමණක් අරන් ඉන්න යන්නේ පරිබ්‍රාජිකය. මේකට කෙසේ උත්තර දෙන්නද? මේ ප්‍රශ්න ටිකට සතුටුදායක පිළිතුරක් ලබා දෙනවා. මා හෝ මගෙන් අහගත් ශ්‍රාවකයෙක් හෝ ඇර තුන් ලෝකයේ සතුටුදායක පිළිතුරක් දෙන්න කිසිම සමතෙක් නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැදගත් දේශනාව. මේ දේශනාව අද ඇහුවත් ඒ බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබෙන ඒ සූත්‍රයට අනුකූලව දැකලා තේරුම් ගත්තේ නැත්නම් අදත් ඔකට උත්තරයක් දෙන්න බෑ. ඒකයි වෙනස. එහෙනම් බැරි වෙන්න හේතුව මොකද? බුදුපියාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව වැහිලාද නැද්ද කියන එක තෝරා ගන්න ඕන. වැහිලා තිබුණේ නැත්නම් ඒක පෙළදහම තුළ තියෙනවා. ඒ දැකලා විග්‍රහ කරලා දුන්නේ නැත්නම් සතුටුදායක පිළිතුර ලබා දෙන්න බෑ. ඔබ තෝරා ගන්න ඕන. එහෙමනම් මොකද්ද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඊට පස්සේ විග්‍රහ කරලා දෙනවා භික්ෂුන් වහන්සේලාට. විවේක නිසිරිත, විරාග නිසිරිත, නිරෝධ නිසිරිත, ඔස්සග පරිණාමී, මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න. මම කියා දෙන්නේ මෙන්න මේකයි. ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩන්න, විරිය සම්බොජ්ජංගේ වඩන්න, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න, සමාධි සම්බොජ්ජංගේ වඩන්න, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න. මෙන්න මම කියා දෙන මෛත්‍රී භාවනාව ඊළඟ බුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඒ ආකාරයෙන් විවේක නිසිරිත, විරාග නිසිරිත, නිරෝධ නිසිරිත, ඔස්සග්ග පරිණාමී, කරුණා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න, ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩන්න, විරිය සම්බොජ්ජංගේ වඩන්න, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න, සමාධි සම්බොජ්ජංගේ වඩන්න, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න. මෙන්න බුදුරන් වහන්සේ කරුණා සහගත භාවනාව පෙන්වා දුන්නු. විවේක නිසිරිත, විරාග නිසිරිත, නිරෝධ නිසිරිත, උත්සංග පරිණාමී, මුදුතා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න, ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩන්න, විරිය සම්බොජ්ජංගේ වඩන්න, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න, සමාධි සම්බොජ්ජංගේ වඩන්න, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ මුදුතා භාවනාව. විවේක නිසිරිත, විරාග නිසිරිත, නිරෝධ නිසිරිත, ඔස්සග්ග පරිණාමී උපේක්ෂා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න විරිය සම්බොජ්ජංගේ වඩන්න ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න සමාධි සම්බොජ්ජංගේ වඩන්න උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න මෙන්න මේකයි මම මගේ ශ්‍රාවකයන්ට පෙන්නන මේ භාවනාව සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ භාවනාව මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දෙනවා එහෙම දිලා පෙන්නනවා යම් කෙනෙක් මේ ක්‍රමයට මේ මෙත්තා භාවනාව ප්‍රගුණ කළොත් මෙලෝදී මෙත්තා සහගත සමාධිය ලබනවා ඒක හරි ගැඹුරු අප්‍රමාණ සත්වයන් කෙරෙහි පැතිරිච්ච නිවන මුල් කරගත්ත සාන්තිය නිසා ඇතින මහා අකම්පේ භාවය අකම්පේ වූ මහා සමාධිය ඒකට කියන අප්‍රමාණ සමාධිය කියලා ඒ සමාධිය අත්දකින්න පුළුවන් දියක් ඒ භාවනාව වඩන අය ඒ සිත්තේ නැගිනකොට විශාල සැනසීමක් සහිතව මහා සාන්තියටපත් වෙලා හිත බොහෝම නිදහස් වෙලා විශාල සමාධියක පිහිටනවා බොහෝ ප්‍රසාද සහගත සමාධිය මෙන්න මේ සමාධිය මෙලොව ලැබෙන ප්‍රතිඵලය පරලෝදී සුභකින්හක කියන ලෝකයේ සුබනම් දෙවියන් අතර උපදිනවා ඒ කියන්නේ බ්‍රහ්ම දේවතා කොට්ටාසය අන්නේ කොට්ටාසය උපදිනවා තෘතිය ධානයේට සම්බන්ධයි ඒ තමයි ඒ කොටස ගිහි උපදින තැන මේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්මයි ඒ භාවනාව වඩන්න තේරුම් ගන්නේ මූලිකව මේ ධර්ම තේරුම් නොගත්ත කෙනෙකුට ඔය කියන භාවනාව වැටහෙන්නේ ගෝචර නැහැ එදා මුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ස්වභාවය දැකලා නිවනේ සාන්තිය අධ්‍යක්ෂපු කෙනෙක් තමයි ඔය භාවනාව වඩන්න අදහස ගෝචර කරගන්නේ ඒ නිසා එයා කවදාවත් ඒ ලෝකෙ නැවත ආපහු එන්නේ නැහැ න ආගාමි එවත් අනාගාමි ආගාමි කියන්නේ නැවත වාරයක් බබලෝ විදුලත් කාම ලෝකයට එනවනම් කාම ලෝකේ නැවත උපදින්න සිද්ධ වෙනවනම් ඒ අයට කියනවා ආගාමියයි නැවත එනවා ආගමණය කරන ආපස්සට ගමන් කරන එහෙනම් මේ භාවනාව වඩලා ගිය කෙනෙක් නැවත ආපසු ගමන් කරන්නේ නැහැ කාම ලෝකේ. එහෙනම් මොකද වෙන්නේ? ඒ ලෝකයේදීම අවසානයේදී පිරිනිවන් පානවා මිස අරිහත්ත්වයටපත් වෙලා හෝ පිරිනිවන් පානවා මිස නැවත කාම ලෝකයේ උපදින කවදාවත් එන්නේ නැහැ. ඒකට කියනවා අනාගාමී කියලා. අනාගාමී ඵලයේ එක. අනාගාමී ඵලයේ කියන්නේ සෝවාන් සකුදාගාමි අනාගාමී කියනා වූ මාර්ගඵලාතේ තුන්වෙනි මාර්ගඵලේ. ඒ ඵලයේ ලැබෝ කෙනෙක් උපදින්නේ සුද්ධාවාස බඹලෝ. නැවත ආපහු නොයන අර්ථයෙන්ම අනාගාමී කියන්නේ. ඒ නිසා මෙහි පුද්ගලයාත් මේ මෛත්‍රා භාවනා වැඩු ආර්ය පුද්ගලයා ඒ හේතුවෙන් සුභකින්නක කියන බඹලෝ උපන්නට පස්සේ නැවත කාම ලෝකෙට නොයන නිසා එයාලත් කියනවා අනාගාමී වුණා. අනාගාමී කියලා. නැවත එන්නේ නැහැ කියන එකයි අර්ථය. සසර ගමනේ දුක ඔක්කොම කෙලවර කරනවා එහෙදි. මෙන්න මේකයි අවසාන ප්‍රතිඵලය. ඔය ප්‍රතිඵලය මේ බුද්ධ ශාසනය තුළ තියෙන මේ ආර්ය මෛත්‍රියෙන් ලබනවා මිස වෙන කිසි එකකින් ලබන්න බෑ. ඔබ තෝරා ගන්න ඕනේ ඉතින්ලා. ඒ වගේම අර කිව් ක්‍රමයටම ආර්ය ධර්මයට අනුව බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමයට විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වස්තක පරිණාමී, කරුණාසහගත, සත්වෝජංග වඩන්න එයා පෙන්නපු ක්‍රමයට එසේ වඩන කට්ටිය පිරිස මෙලෝදී ලබනවා කරුණා සහගත සමාධිය නැවතී අප්‍රමාණ සමාධිය ඒ සමාධිය මහා බලවත් මහා අකම්පිතාවෙන් යුක්තයි අප්‍රමාණ ගුණ ඇති සමාධිය මෙලෝ ඒ සමාධි සුවයෙන් ඉන්නවා අනේ මෙලෝ ලබන ඵල ප්‍රතිඵලය පරලෝදී ආකාසානංචායතන කියන අරූපාවචර දෙවියන් අතර උපදිනවා. ඒ අරූපාවචර දෙවියන් අතර ඉපදින්නේ නැවත ආපහු නොඑන්නයි. නැවත කිසි කලක ආපසු ලෝකෙකට එන්නේ නැහැ. එයිදීම අරිහත්තර පත්තරා පිරුණම් පාන. ඒ තමයි කරුණා භාවනාව වඩපු අයට ආර්ය පුද්ගලයින්ට ලැබෙන පරලෝක ප්‍රතිඵලය. එයි අවසානයේ අරිහත්තේ නැත්නම් පිරුණම් පෑමෙන් සතර දුක සියල්ල පෙරවර කර. ඔය ආකාරම මුදුතා භාවනාව වැඩුවොත් මෙලෝදී මුදුතා සහගත අප්‍රමාණ සමාධිය ලබන. ඒක විශාල සමාධියක්, අකම්පි සමාධියක්. ලෝක සත්‍යයේ කෙරෙහි සැඩ ගතියක් කවදාවත් ඒ හිතේ පහළ වෙන්නේ නැහැ මොනවා කරලා. මුදුමලොක් මනස කවදාවත් සැඩවටපත් වෙන්නේ නැහැ. ඒ ජීවිතාන්තයේ දක්වාමත් උන්වහන්සේ සමාධියෙන් ඉන්නවා. ඒක වහා සමාධිය. ඒක හරි අකම්පයයි. අන්නේ සමාධියෙන් මෙලවානි සංස වශයෙන් ඊටක ලැබෙනවා. අරලෝ වාසේ විඥාන අංචායතන කියන අරූපාවචර දෙවියන් අතර උපදිනවා. නැවත වාරයක් කවදාවත් ඒ උත්තරයට ආපහු එන්නේ නැහැ. කාම ලෝකයකට හෝ ආපහු ලෝකයකට එන්නේ නැහැ. එහිදීම අරිහත්ත්වයට පත් වෙලා පිරුණම් පාන. මෙන්න මේ තමයි අවසාන ප්‍රතිඵලය. ඒ වගේම ඒ ආකාරම උපේක්ෂා භාවනා වැඩුවහ විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත වොච්චග්ග පරිණාමී උපේක්ෂා සහගත සත්වොච්චග්ග වැඩුව ඒ ආර්ය උත්තමයා මෙලෝදී උපේක්ෂා සහගත සමාධියට පත් වෙනවා. මොනම හේතුවක් නිසාවත් කම්පාවක් නැහැ. Tamanta ගැහුවත් බැන්නත් කැපුවත් කෙටුවත් මොන කරදර කළා මොන විදිහේ හිඟිහිංසා කළා ඔහුගේ මානසිකත්වයේ කිසි දවසක කම්පාවටපත් වෙන්නේ නැහැ. මනස කැළඹෙන්නේ නැහැ. ඒ සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ තරම් මහා බලවත් සමාධියක් ලැබෙනවා. මෙලෝදියේ සමාධි සුවේ මෙලෝ ආනිසංස වශයෙන් ලැබලා මේ ජීවිතය ගත කරනවා. පරලෝයේදී ආකින්චඤ්ඤායතන දෙවියන් අතර උපදිනවා. අරූපාවචර තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ. එහි ඉපදිලා එයිදීම පිරිනුවන් පානවා මිසක් නැවත කවදාව සසර ගමට වැටෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අවසාන ප්‍රතිපලය. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආර්ය මෛත්‍රී භාවනාව කි ඔන්නෝකයි. මේ සාසනික මෛත්‍රී භාවනාව. බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්න මෛත්‍රී භාවනාව මේකයි. ඒ ටිකද පොත්වලට සීමා වෙලා තියෙනවා. ත්‍රිපිටකයේ සූත්‍රවලට සීමා වෙලා. එලි දැක්වට පස්සේ මෑත කාලෙක ඉඳලා විශාල ආන්දෝලනක් ඇති වෙනවා. මොකක්ද කියක් කවදාවත් අහපු නැති භාවනාව කිය. මොනවා කරන්නද ඉතින් ඇහුවාද? මගේ මතයක්වත් මගේ නිර්මාණයක් නෙමෙයි ත්‍රිපිටකයේ තියෙන දහම් කොටස ප්‍රයෝගික පෙන්වා දුන්නේ. මෙච්චර කාලයක් කාලාන්තරයක ඉඳලා වැහිලා තිබිච්ච නිසායි. එදිය පෙන්වා දෙන්නේ. එයි වටිනාකම අප්‍රමාණ බවයි මේ පෙන්වා දුන්නේ. ඒ නිසා මේ වෙනස තේරුම් ගන්න ඕන. එහෙනම් දැන් අපි දකින්න ඕනේ මොකද්ද? ඔගේ පළවෙනි එක ගැන අපි ඇහුවේ. මොන විදිහෙන් වන්න මෙත්තා භාවනාව, මෙත්තා සහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම නිවනට හේතු වෙන්න වළන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නේ ඇහුවේ. දැන් එහෙනම් තියෙන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්න ක්‍රමයට විවේක නිසිරිත, විරාග නිසිරිත, නිරෝධ නිසිරිත, වොත්සග්ග පරිණාමි වෙන්නේ කොහොමද? ඒ මෙත්තා සහගත කිව්ව මොකද්ද? ඒ මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගේ මොකද්ද? ඒ මෙත්තා සහගත ප්‍රීති සම්බොජ්ජංගේ මොකද්ද? පස්සද්ධි සම්බොජ්ජංගේ මොකද්ද? සමාධි සම්බොජ්ජංගේ මොකද්ද? උපේක්ෂා සම්බොජ්ජංගේ මොකද්ද කියලා. මෙන්න මේ ටික තෝරාගත්තහම අපි ඉතින් මෙත්තා සහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම සිද්ධ කර යුතු ආකාරයේ මනසෙහි පැහැදිලි වෙනවා. ඔන්නෝටිය තෝරා ගන්න පුළුවන් බොජ්ජංග භාවනාවයි වැඩෙන්නේ. බුදුරන් වහන්සේ භාවනාවේ පහතබ්බ කියලා පෙන්නුවේ බොජ්ජංග භාවනාව වඩන්න කියන එකයි. ඒ බොජ්ජංග භාවනාව මෙත්තා සහගත චිත්තේ සමග වැඩුණා නම් මෙත්තා සහගත ක්‍රමයේදී වැඩුණා නම් ඔන්න ඔය කියන ප්‍රතිඵලේ එනවා. ආර්ය මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵලේ එනවා. මේ මෛත්‍රී භාවනා ප්‍රතිඵලේ. එතකොට තේරෙන්න පටන් ගන්නවා මෙත්තා සහගත කාය කර්ම මොනවාද? වචී කර්ම මනෝ කර්ම මොනවාද? ඒවා වැඩි වීමේ ඉස්සෙල්ලා මොකද කළ යුත්තේ? දසනේන පහතබ්බ කියන දහම් දර්ශනේ ලබලා තියෙන්න ඕන මුලින්. එහෙනම් සෝතාපන්න වෙන්න ඕන. සෝතාපන්න වීමට අවශ්‍ය කරන සත්පුරුෂ සංසේවනේ, සද්ධර්මා ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, දහම් අනුදහම් පිළිවෙත, ධම්මානුධම්ම පරිපත්‍ය, ඔන්න ඔය ටික ආරක්ෂා කරලා, ඔය ටික ඇතුළු කරලා ඔය සෝතාපන්න කියන ඵලය ලබා ගන්න ඕනේ. බය වෙන්න දෙයක් නැහැ, කලබල වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ කාලේ බෑනි කිය. ඒව මත. එහෙනම් මේ කාලේ බෑ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙනකන් ඉඳ වෙනවා සෝවාන් වෙන්න එහෙම කිව්වොත් මතයක් බව දැනගන්න ඕනේ. නෑ නෑ මම සෝවාන් කියලා කියන්න හොඳ නෑ. ඒකත් විකල්පයක් බව දැනගන්න ඕනේ. අමහරු බොහෝ අය එක එක අදහස් හරිනවා කියනවා. ඔය කාටවත් කියන්නේ කියන එකක් නෙමෙයි මේ කියන්නේ. තමන් අවබෝධ කරගත්තේ දහමක් තියෙනවා. ඒ තමන්ගේ අවබෝධයට මේක රතු කරගන්න ඕනේ. තමන්ට තේරෙයි. තමන්ට වැටහුණාද නැද්ද කියලා. දැන් හොඳින් හිතලා බලන්න මෙහෙම දෙයක්. යම් කෙනෙකුට යමක් කියා දෙනවා. එයා ඇහුවොත් එහෙම. අනේ මට කිව්ව එක වැටහුණාද කියලා කාගෙන්වත් ඇහුවොත් මොන තරම් විහිළුවක්ද? ළමයෙකුට ගානක් කියා දෙන්න. ඒ ළමයා ඒක අහගෙන ඉඳලා හිටන් හදන හැටි කියා දෙලා අහනවා. අර ගුරුවරයාගේ. ගුරුතුමනි මට මේ කියපු එක වැටහුණාද දැන් කියලා. ඒක ගුරුතුමා ඒ බුද්ධිලයාගෙන් අහනවා. මිසක් ඒ බුද්ධිලයා ගුරුතුමාගෙන් අහලා හරියනවා. එහෙනම් ඉවරයි. මේ දහම් වැටහීම ආවට පස්සේ තමයි සෝතාපන්න වෙන්නේ. හාමුදුරනේ ඉතින් මට දහම් වැටහුණාද කියලා අහන එක තමයි හාමුදුරනේ මම සෝවාන්ද කියලා ඒවා කියන්නේ. දැන් හොඳින් තෝරා ගන්න එහෙම එකම විහිළු කතාවක්. එහෙම අහනවා. දහම් තමන්ට වැටහුණාද? ඒක තේරෙන්නේ තමන්ට. තමන්ව දකින්න වැටහුණාද නැද්ද කියලා. ඉතින් කාගෙන්වත් මට වැටහුණාද කියලා අහන එක තමයි මම සෝවාන්ද කියලා කාගෙන්වත් අහුවනම් සිද්ධ වෙන්නේ. ඔය අදහස හොඳින් තෝරා ගන්න. එහෙනම් දහම් වටහා ගන්නේ කොහොමද? ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකම් නොදැකපු ලෝක ස්වභාව තුනක් තිබුණා. යථාර්ථයෙන් නොදැකපු. ඒ තුන මුල් කරගෙන හැටකට ප්‍රතිඵලයක් තිබුණා. ඔන්න ඔය ටික යථාර්ථයෙන් දැක්කේ නෑ. මොකද්ද? අනිත්‍ය කියන යථා ස්වභාවය. ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ලෝක සත්‍යයට පෙන්වා දීවර දහම් දේශන දුරු. මේ බුද්ධ ශාසනයෙන් පිට කාටවත් තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ දේශනා ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න තුරු තේරෙන්නේ නැහැ. දුක්ඛ යන යම් ස්වභාවයක් ඇද්ද? ඒ යථා ස්වභාවය. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා ඒ දේශනාව ශ්‍රවණය කරලා ඒ මාර්ගයෙන් ශ්‍රාවකයන් වහන්සේලා මාර්ගයෙන් හෝ වේවා යථාබෝධය ලැබූ තුමන්ගේ වේවා අහලා ශ්‍රවණය කරපුහා ඒ බුද්ධ ධර්මයමයි ශ්‍රවණය කරන්නේ. අන්නේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තුළින් තමන් ලබා ගන්නවා, තේරුම් ගන්නවා. එතකම් මේ දුක්ඛානුපස්සනාව මේ සාධනීය බැහැර නැහැ. ඒ වගේම අනත්ත කියන වචනයක් තියෙනවා. ඒ අනත්ත කියන ස්වභාවය ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකෙට දේශනා කළා පෙන්වන්නකම් අර්ථ විවරණ කළා දෙනකම් විග්‍රහ කළා හරියට තේරුම් බේරුම් කළා දෙනකම් මේ ලෝකෙ කියා දෙන්න කවුරුවත් නැහැ. කිසි කෙනෙකුට කියා දෙන්නත් බෑ. උන්වහන්සේගෙන් අහගත්තට පස්සේ ශ්‍රාවක පරපුරක් ඒ දහම ගේනවා අවබෝධ කර කර. අම තමුණුත් අධ්‍යක්ෂණ ලැබුවා. ඒ ආර්ය ශ්‍රාවක පරපුර. අන්නේ ආර්ය ශ්‍රාවක පරපුර යම්තා පවතිනවාද? අන්නේ අයගෙන් අහපුවා ඔන්නේ කියන අනිත්‍ය දුක අනාත්ම තෝරලා දෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ දුන්න අදහස විවෘත වෙන විදිහටම දෙනවා. අන්නේ ටික දුන්නට පස්සේ අපි දකින්න එකක් තියෙනවා තව. මෙච්චර කාලයක් අපි ලෝකෙට තීන්දුවක් දීලා තිබුණා. ලෝකෙ මොන මොන ආහාර සුභයි කියලා. දැන් දකිනවා. ලෝකෙ සුභයි කියන එකක් නැහැ නේ කියලා. අන්නේක දැක්ක දවසට අසුභ කියලා දකිනවා. අන්නේක දැක්කහම අපු දැකලා තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා කාරණා හතරක්. ලෝක ස්වභාව හතරක්. ඔන්න ඔය හතරයි දැක ගන්න ඕන. මුළු ත්‍රිපිටකේ ඉගෙන ගත්තා කඩපාඩම් කළා. අර්ථවත් ඔය ටික විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ පදවලට විතර සීමා වෙනවා. එහෙනම් ඔබ තෝරා ගන්න ඕනේ හරියට. මොකද්ද අනිත්‍ය කියන්නේ? මොකද්ද දුක්ඛ කියන්නේ? මොකද්ද අනාත්ම කියන්නේ? මොකද්ද අසුභ කියන්නේ? යම් කාලයක මේ දහම් වැහුණහම අර්ථ වැහුණහම ඒ අර්ථ වැහුණාට පස්සේ නැවත වාරයක් විවෘත කරගන්න නම් බැහැ සාමාන්‍ය කෙනෙකුට. කවදා හරි ආර්ය උතුමෙක්ම හිටියා නම් කොහේ හරි ඒ ආර්යයන්ට මේක ගෝචර වෙනවා. ඒතර බැලුවත් ඒ සූත්‍රයේ බැලුවත් අනිකායට ගලපිට කැඳවැක් කෙරුවා. ඒකේ අර්ථය කිදා බහින්නේ. මේ අර්ථය මේකෙන කියලා වැටහෙන්නේ ඒ දහම් ඉව කියන එක නෑ. ආර්යෝ කෙනෙකුට ගෝචර වුණොත් එතෙන්දී අර්ථය හොඳට පැහැදිලිව තේරෙනවා වැටහෙනවා. ඊට පස්සේ නැවත කියා දෙන්න. ඒ කියන පළපුරින් අවබෝධය ලබන සියල්ලෝ ආර්යෝ වෙනවා. සෝතාපන්න වෙනවා. සියල්ලෝ මුදම් බැරි වුණා. අහගත්ත තේරුම් ගත්තායි. අන්න ඒකෙන් ඉස්සෙල්ලා දැන් ඕක විග්‍රහ කරලා තිනවා බොහෝ කොටම ඉතින් මොකද ඉස්සෙල්ලා කරගත යුත්තේ කියන්නේ. අනිත්‍ය ගැන දුක්ඛ ගැන අර්ථ ගැන බොහෝ විස්තර දීලා තියෙනවා. ඒවා මේ පින්නතුන් අහලා ඇති. අසුභ කියන එකත් තේරුම් ගන්න ඕනේ ඒ විදිහට. අසුභ භාවනාව කිව්වහම පිළිකුල් භාවනාව කියලා ආචාර්ය වාද දීලා තියෙනවා. අසුභ භාවනාව කියනකොට පිළිකුල් භාවනාව කියලා වචනයක් දීලා කේත් කැතයි කේත් ගඳයි කේත් පිළිකුලයි ලෝම් කැතයි ලෝම් ගඳයි ලෝම් පිළිකුලයි නියපොතු කැතයි නියපොතු ගඳයි නියපොතු පිළිකුලයි මේ විදිහේ භාවනාවක් කියා දෙනවා. මම ඒවා විවේචනය කරනවා නෙමෙයි ඇත්ත නැත හොයලා බලන්නයි මේ කියා දෙන්නේ. තේරුම් ගන්න. පුද්ගල විවේචනයක් හෝ යම් කිසි භාවනා මධ්‍යස්ථාන විවේචනයක් නෙමෙයි මේ කියන්නේ. යමක් තේරුම් ගැනීමට ක්‍රමයක් කියා දෙන්නේ. න්‍යායානුකූලව දකින්න ඕනේ මෙහෙම දෙයක්. ඔය භාවනාවට තවත් කියනවා කායගත සතිය කියලා. අපි ඔය කොටස් 32ක් වෙන් කරලා බලන ක්‍රමයක් තියෙනවා. ඒ භාවනාවට තව කියන නමක් තමයි කායගත සතිය. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. යමේ කායගත සතිය නොවඩන්නේද? ඔහු නිවන් මඟ නොවඩයි. යමක් කායගත සතිය ප්‍රමාද කරන්නේද? ඔහු නිවන් මඟ ප්‍රමාද කරයි. යමෙක් කායගත සතිය වඩන්නේද? ඔහු නිවන් මඟ වඩයි. යමෙක් අප්‍රමාදව කායගත සතිය වඩන්නේද? ඔහු අප්‍රමාදව නිවන් මඟ වඩයි. දැන් මේ විශේෂයක් වෙන්න. කායගත සතිය නැති තැන නිවන් මඟක් නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ. පිළිකුල් භාවනාව නැති තැන නිවන් මාර්ගයක් නැහැ කියන එක මේ පෙන්නනවා. හැබැයි ද්වත්තින් සාකාර භාවනාව අර කායගත සතියට අයිති. ඒ භාවනාව කායගත සති භාවනාව. ඊතර මේ කායගත සති භාවනාව කියන්නේ ඔය කෙත් ගඳයි කෙත් මේවා කැතයි කෙත් පිළිකුලයි ආදී වශයෙන් ඔය කියන ටික නම් නිවන් දැකීමේ නිවන් අවබෝධයේ මේ සියලු සංඛාර පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් කොයි ආකාරයෙන් හරි දකින්න ඕන. එහෙම දැකලා මේ ලෝක අසුභ බව දකින්න ඕන. දැකලා මේකෙන් මිදෙන තැනට නිවනට හේතුකාරක ලබන්න ඕන. නිවන උපනිසී ලැබලා නිවන් ඵලයේ පළමුවව අත්දකින්න ඕන සෝතාපන්න ඵලයේ. එතකොට අපිට පුළුවන්ද ලෝකයේම පිරිකුලයි කියලා ඔය භාවනාවෙන් තේරුම් ගන්න. අපි ටිකක් හිතලා බලන්න ඕන. දෙවියොත් මේ ලෝකෙටයි. බ්‍රහ්ම කියන කොටසත් මේ ලෝකෙටයි. ජාතක මහරජිත තාවතීස යාම තුසිත නිම්හානුසති පරිනිම්මිත වසවාර්ථේ කී දේවා. ඔතන පටන් ගෙන ප්‍රථම අධ්‍යාන තල දෙති අධ්‍යාන තුති අධ්‍යාන චතුර්ථ අධ්‍යාන කියන රූපාවචර බ්‍රහ්ම තල වේවා. ඒ වගේම අරූපාවචර තල වේවා සියල්ලම ලෝකෙට අයිති තුන් ලෝකෙට අයිති. කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන. මේ කාම රූප අරූප කියන තුන් ලෝකයේ යථාර්ථවත් දැකේ නැත්නම් අසුබයි කිය. ඔය කියන්නා වූ යථාබෝධය ලබන්න බෑ. නිවන ලැබෙන්නේ නැහැ. කොටසක් විතරක් දැක්කට බෑ. ලෝකේ නැති සියල්ලම දකින්න ඕන විදියට. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධි. යන්න විසුද්ධි මාර්ගය. නිවන් මාර්ගය. වයි නිවන් මාර්ග තුන් ආකාරයට බෙදලා තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අන තව දෙවෙනි මාර්ගය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අන තුන්වෙනි විසුද්ධි මාර්ගය. විසුද්ධි කිවේ නිවන. විසුද්ධියටපත් වෙන මාර්ග. එතන මෙන්න මේ කියන්නා වූ විසුද්ධියටපත් වෙන මාර්ගයේ තියෙන නම් සියලු සංඛාර පිළිබඳව සියලු ධර්ම පිළිබඳව ඔය අසුභය කියන දකින්න ඕනේ හැමනම් කායගත සතියට අනුව දකින්නකොට ඔය සියල්ලම දකින්න ඕනේ. එහෙනම් අපි දෙවියන් අරමුණු කරලා ගත්තොත් දෙවියන්ගේ කේස් කැතයි කේස් ගඳයි කේස් පිළිකුලයි ලෝම් කැතයි ලෝම් ගඳයි ලෝම් පිළිකුලයි නියපොතු කැතයි නියපොතු ගඳයි නියපොතු පිළිකුලයි කියලා ওই જાතිය අහු වෙනවා ගෝචරද. ඔයවා තියෙනවාද ඇතුලේ තියෙන කුණුගොඩවල් එහෙම අර අසුචි මල මුත්‍ර බොකු බඩවැල් තෙම්සොටු ඒවත් තියෙනවාද දැන් විග්‍රහ කරලා බලන්න ඕන. එහෙනම් ඊටික බලාගෙන යනකොට කොහොමද අපි දෙවියන්ගේ ශාරීරික අසුභයි කියලා දකි බ්‍රාහ්මයාගේ ශාරීරික අසුභයි කියලා කොහොමද දකි ගවරවලක් වාගේ අසුචි වලක් වාගේ ඔය ආදි වශයෙන් නොයේ උපමා වලින් කිය කී අපි අහන්න පිළිකුල් කරන්නේ. දෙවියොත් අසුචි වලක් වාගේ වුණු වලක් වාගේ බ්‍රාහ්මයොත් එහෙමයි එහෙමත් මොකෙන්ද කියා ගෝචර තේරුම් කරලා බලන්නේ මොකද්ද එහෙනම් බුදුරන් වහන්සේ පෙන්වන්නේ. උන්වහන්සේ පෙන්වන්නේ අසුභ භාවනාව. අද කියන්නේ පිළිකුල් භාවනාව. පසු කාලයක අර්ථයේ අසුභයේ පිළිකුලට ගියා. අසුභ භාවනාව පිළිකුල් භාවනාවක් කළා. ඉතින් අසුභ භාවනාව පස්සේ විතර ලියනකොට පටික්කුල මානසිකාර පබ්බ කියලා කොටසමුත් ලිව්වා. ඒ සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරනකොට අසුභේ විග්‍රහ කරපු තැන. එහෙනම් කොහොමද අපි සුභ අසුභ වළන්නේ? චේන් එකක් අතේ තියා රත්තරන් චේන් එකක් අතේ තියාගෙන මේ රත්තරන් චේන් එක කැතයි මේක ගඳයි මේක පිළිකුලයි කියකිය හිටියොත් එහෙම හරියයි එපා වෙයි. එහෙම එකක් තියෙනවද? ගෝචරද? එහෙනම් කායගත සතිය වළනකොට ඒ අනුසාරයෙන් ඔය රත්තරන් චේන් එක දකින්නත් පුළුවන්. වටිනා යාන වාහන දකින්නත් පුළුවන්. ඒ අනුසාරයෙන් මොකද්ද දකින්නේ? අසුභයි කියලා. අසුභයි කියලා දකින්නේ කොහොමද? අසුභ භාවනාවට. අන්න ඒක තමයි කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දකින්න කියලා. දැන් තීරණයක් එනවා. යම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම හුඟක් විග්‍රහ කරලා තියෙනවා ඈහින අවස්ථාවවල දේශනාවල. කියනවා තේරු වලන් ඇති. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක සුබද අසුබද? නැන්නේ තීරණ වලට. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක සුබ කොටට දාන්න පුළුවන්ද අසුබ කොටට දාන්න පුළුවන්ද? අන තීරණය හරියට එනවා. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් පෙළෙනවා නම් යමක් අසුරු කරනකොට පෙළීමට පත් වෙලා පෙළීමේ දුක එනවා. එහෙම නැත්නම් ඔය ඔක්කොම සංකත හේතුක ඵලයක් වශයෙන් සකස් වෙච්චා. ඒව අසුරු කරනකොට ඒව සකස් කිරීමේ සංඛාර දුක්ඛයක් ඒකෙන් ගැබ්බෙලා තියෙනවා. සංඛාර දුක්ඛයෙන් අහක් වෙච්ච එකක් නෙමෙයි ලෝකෙ තියෙන සම සංකතයක්. ත්‍රිත්‍යෝගේ අනිත්භාවකට බලාපොරොත්තු නොවන සත්‍යයටපත් වෙනවා. බලාපොරොත්තු සතුටක් ප්‍රියමනාපයක් සැනසීම. ඒකෙන් අසතුටක් අප්‍රියමනාපයක් දුකක් ඇති කරන සත්‍යයටපත් වෙනවා. අනිත්‍යත්වයටපත් වෙනවා. බලාපොරොත්තු ත්‍ත්වයෙන් අනිත්‍යත්වයට. අන්න එක. දුක්ඛ දුක්ඛය කියලා එකට කියන. ඒ වගේම හටගත්ත යමක් තියෙනවනම් කොච්චර ප්‍රියමනාපයෙන් බලාපොරොත්තු වුණත් ඕක බිඳිලා වෙනසිලා යන දවසක් තියෙනවා. ඒක කරා ගමන් කරලා මොහොතක් ගන්න. ඒක කාටවත් නවත්තන්න බෑ, අල්ලගන්න බෑ. විදි වෙනසිය යන කරා ගමන් කරන ගමනවා බිඳි වෙනසිය වෙනසීමවා. අන්න එතනපත් වුණහම අහෝ කියලා දුක් වෙනවා. ඉතුරු වෙන හරයක් නැතුව බිඳිලා වෙනසිලා යන විපරිණාම දුකේටපත් වෙනවා. මෙන්න සෑම සංකතියකම තියෙන ස්වභාවයක් තියෙන ඔය ආකාරය. එන සංඛාර දුක්ඛයක් ඇති වෙනවා. අපි ඔබට කියනවා දුක්ඛානුපස්සනාවෙන් දකින්න ඕනේ. අනිත්‍යත්වයටපත් වෙනවා. අනිත්‍ය සත්‍යයටපත් වෙනවා. සිංහල වචනේ අනිත්‍යත්වයටපත් වෙනවා. දුක්ඛ දුක්ඛයක් හටගන්න. අනිත්‍යානුපස්සනාවෙන් දකින්න ඕනේ. දිටියෝ ඒ වගේම ඒ විදි යමක් වෙනසීමක් වෙනවා. අල්ලා ගන්න හැදුවට කවදාවත් අල්ලා ගන්න බෑ මොහොතක්වත් වෙනදෙන්නේ. වෙනසීම යකරා යන ගමන නවත්ත ගන්නත් බෑ. මොනවා අල්ලන්න හැදුවත් අල්ලන්නත් බෑ. අල්ලන්න බැරි නිසා අනත්ත තත්ත්වයටපත් වෙනවා. එහෙනම් එහෙම දෙයක් නම් ඒක ස්වභාවය. සුබද අසුබද? සුබ එකක්වත් හම්බ වී ඔච්චර ඇසුරු කළා. ඔය දුක් තුනේ සම්පීඩනයක් වශයෙන් විඳෝලා විඳෝලා බිඳිල යනවා මිස කෝ ඉතුරුෙන් සුබයක් බලාපොරොත්තුෙන් තවනවා මිස දවනවා තවනවා මිස ලැබෙන සුබයකෝ. මෙන්න මෙහෙම යථාර්ථවත්ව තේරුම් ගන්නකොට දකින්න ලෝකේ කොච්චර ප්‍රියමනාප දේවල් තියෙනවා කිව්වත් සුබ එකක් ඒ අතර නෑ කියලා. අප්‍රියමනාප දේවල් කොහොම සුබ නැහැ. ප්‍රියමනාප දේවල් වල ස්වභාවය දැක්කට පස්සේ ප්‍රියමනාප අප්‍රියමනාප සියල්ලම සුබ නැහැ. සියල්ල අසුබයි. දැන් අහනවා අසුබ භාවනාවෙන් දෙවියන් ගැන බලන්න වෙයිද? බ්‍රහ්මයා ගැන බලන්න වෙයිද? බ්‍රහ්මයා සංකතය, දෙවියා සංකතය. සංඛාර දුක්ඛයෙන් දුක්ඛ දුක්ඛයෙන් විපරිණාම දුක්ඛයෙන් පිරිච්ච සම්පීඩනය හොදියා. ඔයිට වඩා ඔබ තිතුරු කරන්නේ නැහැ. කොච්චර කල් හිටියත් ඉඳලා ගිහිලා එනකොට හුලම් බැස්සා වගේ ඔච්චරයි. ඉතුරු වෙන මොකුත් නැහැ. එහෙනම් සුබයි කියලා ගන්න එක ආත්මයවා සත්‍යයකට කොහෙවත් නැහැ. අල්ලා ගන්න වටිනාදියක් කොහෙවත් නැහැ. බැරි දෙයකට හරයක් නැති දෙයකට හිතනවා පතනවා බලාපොරොත්තු වෙනවා. සියල්ල අසුබයි කියලා දැක්ක දවසට අන්නේ යථාර්ථය අදකින්. යම් චන්දරාගයක් තිබුණද අසුබ දැක්ක මට්ටමට චන්දරාගය බිඳෙනවා. අනිච්ච නිසා හෝ අසුබ දකින්න පුළුවන්. දුක්ඛානුපස්සනාවිනුත් අසුබ දැක්ක හැටි. අනත්තාන පස්සනාවනුත් අසුභ දැක්කහැ. අසුභයි කියා දැනගත්තහම චන්දරාගේ බැදලා තිබෙන සුභයි කියා. අසුභයි කියා දැනගත්ත තරමට චන්දරාගේ දුරු වෙනවා සදහටම අලුසයත් එක්කලා විදිල යනවා. ඇයි අලුසයත් එක්ක විදෙන්නේ? දැක්කේ යථාර්ථ යථාභූත ඥානී පෙන්වා දුන යථාර්ථයක් නිසා. ලෞතර බුදුපියාණන් වහන්සේ සියලු ආකාරයෙන් සර්වාකාරී යථා ස්වභාවය පෙන්වා දුන ඒ සත්‍ය වූ ස්වභාවය නිසා, දැක්කේ ඒ ස්වභාවය නිසා, ප්‍රඥා ගෝචර වෙච්ච ස්වභාවය නිසා, එයින් ලැබිච්ච තීරණේ අසුභ බව, එයින් ලැබිච්ච තීරණේ නිසා, සුභයි කියලා හිතායිනකොට පිට චන්දරාගේ අසුභයි කියලා වැටහෙන්න වැටහෙන්න වැටහිච්ච මට්ටමට බිඳිල යනවා. නැවත ඉතුරු නොවෙන්න බිඳෙනවා. ලෝකීය අසුභයේ 100% දැක්කෝ. අසුභයේ 100% මට්ටමෙන් දැක්කනම් චන්දරාගේ 100% බිඳෙනවා. අසුභයේ 10% ලෝකේ දැක්කනම් චන්දරාගේ 10% බිඳේ. අසුභයේ 50% දැක්කනම් චන්දරාගේ 50% බිඳේ. හයිතුරු වෙන්නේ නැහැ. අසුභයේ 100%ක්ම දැක්ක දාට චන්දරාගේ 100%ක් විදිහට අපි හතරපත් වෙනවා. මොදින් තෝරා ගන්න ඕනේ සිද්ධිය ස්වභාවය. එහෙනම් මේ ටික මුලින් දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේක දැනගත්තාට පස්සේ කුමද්ද සුභ කුමද්ද අසුභ කියලා ප්‍රශ්නෙට උත්තරයක් එනවා. යමක් නිච්චනම් සුඛනම් අත්තනම් සුභයි. හැබැයි ලෝකේ ඇතුළට නම් සම්බන්ධ වෙන්න නිච්ච සුඛ අත්ත එකක්වත් නැහැ. පිළින්නේ නැති, ඒ වගේම උත්සාහයක වීරියක දුකක් නැති, කවදාවත් වෙනසීමක් නැති යම් ස්වභාවයක් ඇත. ඒ නිවන. ඒකේ කොටසක් ලැබනවා මේ ජීවත්ව ඉඳද්දී. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කිය. රාග, ද්වේෂ, මෝහ ක්ෂය වෙලා යනවා සදහට. අන්න ඒ නිසා තිබිච්ච රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි සදහටම නිවිලා යනවා. ඒ අරිහතුන් වහන්සේ. අරිහතුන් වහන්සේ රාගක්ඛයේ, ද්වේෂක්ඛයේ, මෝහක්ඛයේ කීමෙන් ලැබපු සෝපදිශේෂ නිබ්බාන ධාතුවේ යුක්තයි. සෝතාපන්න පුද්ගලයා සතරපා ගත වීමට තිබිච්ච මට්ටමේ යම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇද්ද ඒ ටික සෑයි. ඒ මට්ටමෙන් තිබ්බ රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි සදහටම නිමුණා. අන්නේ මට්ටමේ සෝතාපන්න පුද්ගලයා ඒ මට්ටම ලබලා තියෙනවා. ඒ මට්ටමට අසුභ දැක්කා. තව ඉතුරු ටිකයි සුභ දාතේන් විපරීත සංඥාවක ඉන්නේ. ඒ ටික අරගන්න මාර්ගය වඩන්න ඕන. දහම් ශ්‍රවණය කරලා පළවෙනි අවබෝධය ලබා ගත්තහම ওই දහම් දර්ශනයත් එක්කලා සතර අපාගත වීමට හේතුකාරක වන රාග, දේශ, මොහ හටගන්න තිබිච්ච යම් සුභයි කියන අදහසක් ඇද්ද අනිත්‍ය දුක අනත්ත වැටහීමේ මට්ටමට අන්නේ ටික බිඳිලා යන ඒ මට්ටමට සම්මාදිට්ඨි වෙනවා. සම්මාදිට්ඨි යථාර්ථ යථා නුවණ ලැබෙනවා. අන්නේ යථා නුවණ ලැබුණහම මොකද වෙන්නේ? අනුන්ගේ නැවත වාරයක් මාර්ගය අහන්න ඕන නැති තත්ත්වයට පත් වෙනවා. අවසාන අරිහත්ත්වයේ දක්වා යන ක්‍රමේ මේකයි කියලා වැටහෙනවා. සකෘදාගාමි වෙන්නේ කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ අනාගාමි වෙන්නේ කොහොමද, අරිහත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. අනුමාන නුවණට එළිය ගෝචරයි. මේ මූල ධර්මයේ අනිත්‍ය දුක අනාත්ම අසුභ වැටහෙනකොට මේකෙන් අත්හැරී නොහැලීමේදී කෙලවර වීමක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද? එතන ඔය කියන්නා වූ පිළීමක් නැහැ. දුක දුකේකුත් නැහැ, සංඛාර දුකේකුත් නැහැ, විපරිණාම දුකේකුත් නැහැ. මොකක් නිසාද? සංකතේට අයිති වන්නා වූ ඔය දුක් තුන අසංකතේ නැති නිසා. නිවන අසංකතයි. රාගක්ඛයෝ, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයෝ ඉමේ ධම්මා අසංකතා. රාගක්ඛයක්, ද්වේෂක්ඛයක්, මෝහක්ඛයක් ඇද්ද අන්නේ ධාවට කියනවා අසංකත. සකස් වෙන්නේ නැති එක. කාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ ඔන්න ඔය ටික තෝරා ගන්න දැන් මුලට පිරිනවන් පෑ අරිහතුන් වහන්සේ පංචස්කන්ධයේම සෑයයි ස්කන්ධ පරිනිර්වාණය උන්වහන්සේ ලැබුණාම යන්තරමක් අනිජ දුක නැති වුණාද යල්ලේ නිදහස් වුණා යන්තරමක් අසුභති වුණාද මුළු ලෝකෙම අසුභයි අසුභේ නිදහස් වෙලා ලෝකෝත්තර වුණා පූර්ණ වුණා අන්න එතෙන්ටයි අවසානේ පූර්ණ වෙන තැන මෙන්න මේකේ මූල ධර්මයේ තේරුම් අරගත්ත කෙනාට කියනවා ඉතෙලම අහපු ගාම හරි හරි කියලා හිතන්න නැතුව අහුවන පස්සේ දැනගන්න ඕනේ සුතමේ ඥානේ පහළ වුණා තේරුණා මේ දහම් දේශනා කරනකොට ඒ දේශනාව අහලා ඔය අනිත්‍ය දුක අනාත්ම අසුභ වැටහුණා නම් යම් මට්ටමකට මේ ශ්‍රවණය කිරීමේදී ඒ නුවණට කියනවා සුතමේ ඥානේ අන්නේ සුතමේ පඤ්ඤා කියලා ඔකට කියනවා ඊට පස්සේ ඒ අනුසාරේ විවිධ දේ ගැන මනසෙන් විමර්ශනය කළ බලනකොට ප්‍රඥාව විමර්ශනය කළ බලන පුරුදු වුණා. බාහිර තව තවත් දේ තමන්ටම තමන්ට ගෝචරේ වැටහෙන්න වුණා. ඒකට කියනවා චින්තාමේ ප්‍රඥා. තව සෝවාන් වුණේ නැහැ. මාර්ග අනුගාමිකත්වයට එන්නයි එන්නේ මේ. මාර්ග අනුගාමික වීමට අවශ්‍ය කරන මුල දැනගන්න. හැබැයි අර පුතඥන මට්ටමින් ටිකෙන් ටික පරිණාම වෙවි යනවා ආර්ය පැත්තට. පළවෙනි ආර්ය බුද්ධලයා වෙන්නේ අන්න ඊළඟට. කවුද? සෝවාන් මාර්ග අනුගාමිකයා. මාර්ග අනුගාමිකයා වෙන්නේ ඊළඟ එකක් තියෙනවා. ඔන්න ඔය ටිකම තමයි ඇහුවේ දැන්. හිතෙන්, කයෙන්, වචනෙන් ක්‍රියාත්මක විය යුතු හරිය මොකද්ද කියන එක. අන්න ඉතින්ද වැස්සහම භාවනාමය ප්‍රඥා කියන එක වැඩෙන්න පටන් ගන්නවා. අන්නේ වැඩෙන්න පටන් ගත්ත මාත්‍රිය පටන් සෝවාන් මාර්ග අනුගාමිකයා වෙනවා. තා ඵලී ලැබුවේ නැහැ. අන්නේ මාර්ග අනුගාමිකත්වයේ විදිහට එනකොට මොකද්ද වෙන්නේ? මේ සියලු සංඛාර පිළිබඳව ලෝකේට ඇති සියල්ල පිළිබඳව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියන එක ඇත්ත නේද කියලා වැටහෙන්න පටන් ගන්නවා. මේ වැටහෙන්න වැටහෙන්න අර ලෝකෙන්නේ තිබ්බ සුභයි කියලා දීලා තිබ්බ තීරණේ වෙනස් වෙනවා. කොහේවා සුභ දෙයක් නැන්නේ. ඒක ඇත්තනේ. සුභ දෙයක් නැහැ කියන එක කියලා වැටහි වැටහි එනවා. ඔන්නෝ වැටහෙන්න වැටහෙන්න මොකද වෙන්නේ? යම් චන්දරාගයක් තිබුණා නම් ටිකෙන් ටික ටිකෙන් ටික බිඳෙන්න පටන් ගන්නවා. ගෙවිලා යන්න පටන් ගන්නවා. මේ විදිහට ගෙවිලා ගෙවිලා යනකොට අපිට හුඟාක්ම වටිනාකමක් දීලා තිබිච්ච එකපාර ගෙවෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතෙන් යම් කිසි යමක් දැනගන්න බලාපොරොත්තුවක් තියෙන. ඒ දැනගැනීමේ බලාපොරොත්තුව තමයි සියුම්ම බලාපොරොත්තුව. ඇහැරලා ඉන්න ඕනේ, බලන්න ඕනේ වටපිට මොනවද තියෙන්නේ, මොනවද කියලා දැනගන්න ඕනේ. තව විදිහෙන් කියනවා ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි ලොකුම බලාපොරොත්තු තත්වයේ. ඔය බලාපොරොත්තු විතරක් තියදී අනික ගෙවිලා ගියෝ. එයා අරූප බඹතලයේ උපදිනවා. ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන නිසා. ඊට පස්සේ ඊළඟ මෙහා බලාපොරොත්තුවක් තියෙනවා. මේ ජීවත් වෙලා ඉඳගෙන විවිධ දේවල් පිළිබඳව රසාස්වාදයන් විඳිනවා. විඳින බලාපොරොත්තුවක් එනවා. දිවෙන් නාසයෙන් ශරීරයෙන් ලබන ආස්වාද විඳින බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒ ටික කාම ලෝකේ ඇසුරු කරන බලාපොරොත්තුවක් වෙනවා. ඒ කාම ලෝකේ ඇසුරු කරන්නේ දිවෙන් නාසයෙන් කයෙන් නැත්නම් ඒ ඉන්ද්‍රිය තුනේ කාම ආස්වාද විඳීමට තියෙන බලාපොරොත්තුව අත්හැරලා ගිය කෙනෙක් ඉන්නවා නම් නමුත් අව ඇහෙන් කණෙන් ගන්න හරියක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දකින්න, ශ්‍රාවකයන් වහන්සේලා දකින්න, සාන්ත පරිසරයක් දකින්න, එහෙ පරිසරෙක ටික කාලයක් හරි ඉන්න, ඔහොම බලාපොරොත්තු තියෙනවා නම්, ඔහුගේ පරිසර සුන්දරත්වයක ඉන්න, පරිසර ආස්වාදයක ඉන්න, රූපාවචර ආස්වාදයේ, යා රූපාවචර වහම මට්ටමේ ඉන්න, ඊට පල්ලෙහාය කාමාවචර මට්ටමේ ඉන්නවා. එහෙනම් වටිනාකම අපි ওই ක්‍රමයට දීලා තියෙන්නේ. අපේ මනස වටිනාකම් මට්ටම් දීලා තියෙන්නේ. එකින් එකට මට්ටම් අඩු. ඔයිට පල්ලෙහා මට්ටමක් තියෙනවා සතර අපාය කියලා. නිරේ, ප්‍රේත විසේ, තිරිසන් යෝනිය, විනිපාතික අසුර කියලා. හැබැයි මේකට නම් අපි කැමති නැහැ. කොහොමවත් ප්‍රියමනාපයෙන් ඉදෙන්න යන්න. ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒක බලාපොරොත්තු වෙන්නේ නැති වුණාම ඒක මහ දුකක් කියලා තේරෙනවා. බල්ලෙක් එහෙම වෙන්න කැමති දැහුවත් එහෙම කවදාවත් ඒ පැත්තට කැමැත්ත තියන්නේ නැහැ. ඒවට වටිනාකම හොඳටම බැහැලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට බල්ලෙක් වෙන්න තියෙන හේතුව අත්හැරලා නැත්නම් කවදා හරි මේ දහම් දකින්නකොට පටිච්ච සමුප්පාදයත් අවශ්‍යයි ඔය කියන දහම් දකින්න. අනිත්‍ය දුක අනාත්ම අසුභ වැටහෙනකොට පටිච්ච සමුප්පාදයේ තුලින් තමයි වැටහෙන්නේ. ඒ නිසා ඒ ටික වැටහෙනකොට පටිච්ච සමුප්පාද ක්‍රමවේදයන් ඔහු දකින්නවා. අන්න එතකොට දකින්නවා යම්කිසි නිරේ ජාතියක උපදීනවා. ඒකත් පටිච්ච සමුප්පන්න ක්‍රමවේදය කියන යන්නේ. ප්‍රේත කිනී ජාතිය උපදිනවා. ඒකත් පටිච්ච සමුප්පන්න ක්‍රමයෙන් යන්නේ. තිරිසන් කියන ජාතියක උපදිනවා. ඒකත් පටිච්ච සමුප්පන්න ක්‍රමවේදයකින්මයි යන්නේ. විනිපාතික අසුර කියන ජාතිය උපදිනවා. ඒකත් ඔය කියනවා පටිච්ච සමුප්පන්න ක්‍රමයෙන්මයි ක්‍රියාත්මක කරලා යන්නේ. මෙන්න මේ ක්‍රමවේදයේ දැක්කට පස්සේ මහා භයානක තැනක් දකින්න. ඒ හතර අපාය කියලා දකින්න. මෙන්න මේ හතර අපාය පිළිබඳව කොහොමවත් ප්‍රිය කරන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන් ඉදෙන්ට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක හොඳේ කියලා ගන්නෙ නැහැ. ඒ දුක්ඛද තිහි කරනකොට දකින්නවා. මහා දුක්ඛ දුක්ඛයක් විඳින්න තියෙනවා කියලා. දුක දුක්ඛ අප්‍රමාණයි අනාතයි මහා අනාතයි. මෙන්න මේ ටික දකිනකොට යම්කිසි මරවුගලක් පෙන්නලා ඒ පැත්තට යන්න හේතු වෙන්නා වූ ආස්වාදයක් පෙන්නලා මුලා මත්වීමකින් ඒ පැත්තට යනවා කියලා දැක්කොත් ඒකයි එතෙන්ට යන්න හේතුව කියලා පරිත්‍ථ සම්පන්නව දැක්කන ඒකට වටිනාකම බස්සවා ගන්න ඉතාලම කැමැත්තෙන් ඉඳ ටික වෙනවා. අනිත්‍ය දුක අනාත්ම අසුභ බලනකොට අර චන්දරාගේ නැත්නම් අර සුභයි කියන විදිහට වටිනාකම අඩුවෙන්න ගියහම ඉතෙල්ලාම වටිනාකම බැහැලා බිඳුවට වහින්නේ ඔන්නේ සතර පායට යන්නා වූ දහම් ටිකයි. දහම් කියවා ධර්ම ටික. සතර පා ගත වීම හේතුවෙන් යම් අධර්මයක් ඇද්ද ඒකට තියෙන ප්‍රියතාවයේ බහින්න පටන් ගන්න. ඒකෙත් තියෙන බැඳීම අඩු වෙලා ගිහිල්ලා වටිනාකම බිඳුවට බහිනවා. මොකේද? ඒව හටගන්න තියෙන හේතුව. ඒතරේ හට ගැනීමට තියෙන හේතුව ඒ ආකාරයෙන් දකින්න ඕනේ. සතරපා ගත වීමට තියෙන හේතුව එකක්. සාමාන්‍ය ලෝක සත්‍යය ඒ හේතුවට ප්‍රිය කරනවා. හතර අපාගත වීමට බය වුණා. බල්ලේ කෙන්න කැමති නැහැ. හැබැයි බලු වැඩ කරන්න කැමති. හරකෙක් වෙන්න කැමති නැහැ. ගොම් වැඩ කරන්න කැමති. බෝරුවෙක් වෙන්න කැමති නැහැ. බෝරු වැඩ කරනවා කැමැත්තේ. මේ ආකාරයේ විවිධ විදියට කටයුතු කරනවා. සරපෙක් වෙන්න කැමති නැහැ. නමුත් සරපේ වාගේ වැඩ කරනවා. කොටියෙක් වෙන්න කැමති නැහැ. දත් විරිච්චගෙන අනික් අයට කණ්ඩපයි. ඒකට කැමති. වලහැක් වෙන්න කැමති නැහැ. අනුන්ට ගොරවන්න කැමති. ගෙම්බෙක් වෙන්න කැමති නැහැ. ගෙම්බර් දාන්න කැමති. මේවා තමයි ක්‍රම. එහෙනම් මන්නම් ගෙම්බෙක් වෙන්න කැමති නැහැ කිව්වට කවදාවත් ගෙම්බි ජාතියෙන් විදෙන්න බෑ ගෙම්බර්නවත් තනකම්. ඒ ගෙයි ඉන්නේම තමයි ගෙම්බර් ගෙම්බා කියන්නේ. අනික කොට කියන්නේ මැඩියා. මැඩියෙක් වෙන්න කැමති නෑ. අනු මැඩ පාත්තන්න කැමති. තමන්ගේ යටතේ තියාගෙන හිර කරගෙන ඉන්න කැමති. ඈ මැඩියෙක් වෙන්න කැමති නැති වුණාට ඔය කැමැත්ත තියෙනකන් හේතුවට ඔහු ඒකෙන් මිදෙන්නේ නැහැ. මෙන්න මෙහෙම පටිච්ච සමුප්පාදයට අනුව ඵලයට හේතු වෙන හේතුවේ ස්වභාවය දකින්න. පටිච්ච සමුප්පාදයේ වැටෙහෙන්න වැටෙහෙන්න එහෙම දකින්න පටන් ගන්නවා. අන්න එතකොට මහ භයානකයි නෑ මෙන්න මේ හේතු ටික කියලා. ප්‍රඥා ගෝචරව තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ටික තේරෙන්න තේරෙන්න ඔන්න ඒ හේතුවල දීලා තියෙන වටිනාකම හේතුව සුබයි කියලා අරගෙන සතුටින් පරිහරණය කරපු එක වටිනාකම බහිඳ පටන් ගන්නවා. අන්න ඒව අසුබයි කියලා දකින්න පටන් ගන්නවා. වටිනාකම බිඳුවට බහිඳ දවසක් එනවා මේ දහම් දිහි කරනකොට. ඔන්නේ වටිනාකම බිඳුවට වැහැලා ඒක මහා දුක්ඛදා දුක් ගින්නක් කියලා දකින්න මොහොතක් එනවා. අන්න ඒ වෙලාව තමයි ඵලයේ ලබන්න ගිනි දකින්න මොහොත. දුක ආර්ය සත්‍ය දකින්න මොහොත. එතෙන්දි තමයි මේ හේතුව දුක් ගින්නක් කියලා දකින්නේ. එතකන් කියනවා විතරයි. හේතුව දුක් ගින්නක් කිව්වට අපි දැකලා නැහැ දුක් ගින්නක් වෙන හැටි. ඔන්නේ ධර්ම මාර්ගය අනුගමනය කරගෙන යනකොට ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මාර්ග අනුගාමිකයාගේ ඌර භාග නුවණ වැඩෙන්න වැඩෙන්න ඔහොම වැටහිලා වැටහිලා ගිහිල්ලා යම් අවස්ථාවක දකින්න පටන් ගන්නවා. ඔන්නේ ගින්න එක මොහොතක. එතකන් අනුමාන වශයෙන් දකින්න. ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔන්නේ සතරාපා ගත වීමට තියෙන හේතුන්ගේ වටිනාකම බැහැලා ගිහිල්ලා ඒ පිළිබඳව සම්පූර්ණ ප්‍රියභාවය අත්හැරින් වැළී මිදී නිදහස් වෙන වෙලාවක් එනවා ගින්න අදකලා. මේක මරවුගුලක් නේ කියලා දැකලා. ගින්නට ඇද දමන මරවුගුලක්. මේකත් ගිනි ගොඩක්. මෙන්න දකින මොහොතක් එනවා. අන්න ඒ වෙලාවට ගින්න දැක්කහම වහාම නිවල දාන. නිවන් දකින්න. පළවෙනි නිවන් දැකීම. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මෙන්න මෙතෙන්ට ආපු කෙනාට කියනවා සෝතාපන්න වුණා. ඔය වනහන විලාවක තමයි ඔබ වෙන්නේ. එතකම් මාර්ගයේ වැඩෙනවා මාර්ග අනුගාමිකත්වයේ සීකරන මොහොතේ. ඔය ක්‍රමයට ඇවිදිලා ඔන්න ඔතෙන්ට ආපු කෙනාට දැන් කවුරුවත් කියා දෙන්න ඕනේ නැහැ තමන් කළ යුත්තේ මොකද්ද? හෙරිය යුත්තේ මොකද්ද? හිතිය යුත්තේ කොහොමද කියලා. මීට පෙරදී දේශනාවල පෙන්නලා තියෙනවා හිතන්න ඕන ආකාරයයි කියන්න ඕන ආකාරයයි කරන්න ඕන ආකාරයයි මේ යථාර්ථය දැනගත් පුද්ගලයා දකින්න හැටි. කිය යුතු කළ යුතු හිතිය යුතු දේ නොකිය යුතු නොකළ යුතු නොහිතිය යුතු දේ විග්‍රහ කරන දීපු දේශනා තියෙනවා. ඉගෙන එක දේශනා කරන්න ගියොත් කාලය ගාක් යනවා. එහෙනම් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ටික දැක්කහ මේ මෛත්‍රිය පුල් කරගත්තහ ඒ මෛත්‍රිය මේ ලෝක සතුන් කෙරෙහි මහා දයානුකම්පාවකින් මතුවෙන දෙයක්. අනේ මේ දුක් විඳින ලෝක සත්වයින්ට මා විදිහින් අවබෝධ කරගත්තා නම් යම් දහමක් මහා නිවීමට පත් වුණා නම් මේ නිවීමට පත් කරන මඟ කියා දෙනවනේ. ඒ මඟට ගන්න ක්‍රමයක් තියෙනවනේ. කොච්චර යහපත්ද ඒ ලෝක සත්වෙින්ද කොයිතරම් යහපතා සිද්ධ වෙනවද කියලා මේ මහා දුක්ඛන්ත දුක්ඛ අන්දලාවකින් ලෝක සත්වයා මුදවා ගන්න මඟ දෙන්න අප්‍රමාණ මහා කරුණාවක් ඇති වෙන ලෝතර බුදුරන් වහන්සේ හැම ලැබුණ කරුණාව නෙවෙයි. නමුත් ඒ කරුණාව මෛත්‍රිය අප්‍රමාණ වෙයි. අප්‍රමාණ මෛත්‍රිය අදහසක් එනවා. අනේ මේ ලෝක සත්වයාට මේ උතුම් මිතුරු දහම සෑම සත්වයකම මිතුරු දහමක් තියෙනවා. මොකද්ද මිතුරු වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභයන්ගේ මුදෝලා. නිත්‍ය සුඛ අත්ත සුභ වූ නිවනටපත් කරන යම්කිසි ක්‍රමයක් ඇද්ද? සියලුම ලෝක සත්වයින්ට කවදා හරි සැනසීම දෙන ධර්ම ඒකයි. සියලුම සත්වයින්ට කවදා හරි දන්නේ නැතුව හිටියා. මිතුරු ධර්ම ඔන්න ඕකයි. ඔන්න ඕක දකින්න. තමන් අධ්‍යක්ලා තියෙන නිසා දන්නවා. ඒ මිතුරු ධර්ම විවේක නිසිරිතයි. විවේකයෙන් යුක්තයි. මොකක් නිසාද? ඒ මිතුරු දහම නිවන සහ නිවන් මඟ නිසා. ඒ නිවන සහ නිවන් දකින මඟ විවේක නිසිරිතයි. අවිවේකී නෑ. අවිවේකී වෙන්නේ මොනවද? කාමදේශ මොහයක් පසුපස හඹායන මාර්ග අවිවේකී. කාගක්සේ දේශක්සේ මොහක්සේ විවේකී. අනේ විවේකයේ ඇසුරු කරගෙන පවතිනවා. අන්න මිත්‍ර දහම දැකලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. පතුරවන්න ඉස්සෙල්ලා. දැන් මිත්‍ර දහම දකින්න හැටි මෙතෙල්ලා දේශනා කළේ. ඒක රාග නැහැ. ලෝභෙ වැදෙන අය රාගී තින්නේ. එනං ඒ නිවන සහ නිවන් මඟ විරාග නිසිරිතයි. අනික ලෝකේ සැරිසරන පැත්ත නෙමෙයි රෝධ නැහැ. නිරෝධ නිසිරිතයි. ලෝකේ අත්තරින් වැළී මිදී යන පැත්තරයි තියෙන්නේ. සංසාරගීත කාම සම්භෝගීත සම්බන්ධ නැහැ. සංසාරකින් අනිත් පැත්ත වොස්සග්ග පරිණාමය වොස්සග්ගේ කලා පරිණාමය කරනවා. කාම සංසාරකියන්ගේ ඉවත් කිරීම කලා පරිණාමයටපත් කරනවා. වොස්සග්ග පරිණාමය. දැන් අපිට විවේක නිසිරිත, විරාග නිසිරිත, නිරෝධ නිසිරිත, වොස්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් කිව්වේ මොකද්ද? නිවන සහ නිවන් මඟ. මෙන්න මේ සාගතව මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ තියෙන්න ඕනේ. දැන් මෙත්තා සහගත වෙන්නේ මොකද්ද? මා විසින් අධ්‍යක්ෂපු එක මට්ටමකින් අධ්‍යක්ෂලා තියෙන සතර පහ ගින්නෙන් මිදෙන මහා දුක්ඛන්දරාවකින් නිදහස් වෙන හරිය මම අධ්‍යක්ෂලා තියෙනවා. අනුමාන නුවණට සියලු දුකෙන් මිදෙන ස්වභාවය මට අනුමානණින් වශයෙන් අනුභවතඥාණයෙන් ලැබිලා තියෙනවා. අනේ ලෝ සතුන්ට කවදා හරි මේ සියලු දුකෙන් මිදෙන මඟ ලැබුණා නම් මොනතරම් යහපතක්ද? ලෝක සත්‍යෝ මේකෙන් නිදහස් වෙලා මේ දුකෙන් නිදහස් වෙනවා නම් මොනතරම් සත්වෙන්න සැනසීමක්ද කියලා මෙන්න මෙහෙම අදහසක් එනවා. මේ අදහස මතු වුණා. මෙන්න මේ මිත්‍ර දහම ලෝකයාට පතුරවන්න හිතේ. ලෝකයාට මේක දෙන්න හිතේනවා. මේ දීමට කයින් මා මොනවද කරන්න තියෙන්නේ? කොහොමද මේක දෙන්නේ? දැන් නුවණ පහළ වෙනවා දෙන හැටි. මිත්‍ර දහම දෙන්න පුළුවන්ද මේ සියල්ලන්? කොහොම දෙන්නද? කී දෙනාගෙන් එකෙනාද මේ දහම තේරුම් ගන්න නුවණ තියෙන්නේ? ඥාන ගෝචර කරගන්න හැකියාව තියෙන කී දෙනාගෙන් කී දෙනාටද? ඉතින් මට මේක සියල්ලන්ටම දෙන්න හැදුවට එකපාර බණ කියලා නම් දෙන්න බෑ. ධර්ම දේශනා කර පළියට දෙන්න බෑ. එක කොටසක් නම් ඉන්නවා. තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන, කිව්වහම අවබෝධය ලැබෙන, එහෙම හැකියාවක් තියෙන අය ඉන්නවා. ඒ අයතර කැමැත්තෙන් ඉන්න අය දහම සමග මිතුරු වෙච්ච අය. මිතුරු දහම සමග මිත්‍ර වෙච්ච කොටසක් ඉන්නවා ලෝකේ. ඒ අය තමයි බුදුවාට හොයාගෙන ඉන්නේ. අනේ කොහොමද නිවන් දකින්නේ? අනේ මට නිවන් දකින්න හැටි දැනගන්න ඕනේ. මට ඒකයි අත්‍යවශ්‍ය දේ කියලා. මිතුරු දහම හොයාගෙන එන මිත්‍රයෝ ඉන්නවා. දහම සමග මිත්‍රයෝ, පුද්ගලයෝ සමග මිත්‍රයෝ නෙමෙයි. මිතුරු දහම සමග මිත්‍රයෝ ඉන්නවා. මෙන්න මේ මිතුරු දහම සමග මිත්‍රයින්ට මිතුරු දහම බොහොම ලේසියෙන් දුන්නේ නැහැ. අන්‍යයි සඳහා තමන්ගේ කයින් යම් කිසි කටයුත්තක් කළ යුතුද? අන්නේ කයින් කළ යුතු කටයුත්ත සෑම දෙයක්ම කරන මොනවද කයින් කරන්න තියෙන්නේ? ඒ මිතුරු දහම දීම මොනවද අපිට කරන්න පුළුවන්? කායික ක්‍රියා. තමන්ට වණ කියන්න තේරෙන්නේ නැත්නම්, ධර්ම දේශනා කරන්න තේරෙන්නේ නැත්නම්, ඒ දහම් දේශනා කරන අය හොයලා හරි එවන් උතුමන් ඇතුළු කරලා, අර අවශ්‍ය තියෙන අය හොයලා ඊ අයට ඒ ඉස්ථානවලට පහසුකම් සලස්සනවා. කය වෙහෙසෝල ගමන් බිමන් ගිහිල්ලා හරි ඊ අයට තනිවිල දීලා හරි ඒ කටයුතු කරනවා. ඒ කාරණයේ සඳහා වෙහෙස වෙලා මහන්තිලා තමන්ගේ දාඩිය මහන්තිය යොදවලා හරි තමන්ගේ ශ්‍රමය යොදවලා හරි තමන්ගේ හරි හම්බ කරගත්ත ධනය යොදවලා හරි ඊ අවශ්‍ය කරන ස්ථාන හදනවා, ධර්මශාලා හදනවා, පහසුකම් සලස්සනවා, ඊ අයට කණ්ඩ බොණ්ඩ ආදී වන්නා වූ යම්කිසි අවශ්‍ය කරනා වූ ආහාර පාන ඒවා ලබා දෙනවා. බඩිකින්නේ නැතුව සෑල්ලුවෙන් ඉඳලා සුවසේ වනහන්ද මට කරන්න පුළුවන් යම් කාය කර්මයක් ඇද්ද? සෑ දවල් බලන්නේ නැතුව මම ඒවා කරලා දෙනවා. මෙන්න මේවට කියනවා මේ ආර්ය වූ මෛත්‍රී සහගත කාය කර්ම. එතකොට ඒ සඳහා යම් කිසි වචන ප්‍රකාශ කිරීමක් ඇද්ද? ධර්මයේ වටිනාකම ඒ වගේම ඒකට අවශ්‍ය කරන මගපාදාදී ඒ අතීක වටිනාකම දැකලා බොහෝ චිත්ත ප්‍රසාදී යහපත් වන්නා වූ මෛත්‍රී හිතකින් ද්වේෂ අහලකවත් නැති මෛත්‍රී හිතකින් ඒකට අවශ්‍ය කරන්නා වූ ක්‍රමවේද සකස් කරලා දෙනවා. මුව ක්‍රියාත්මක කරලා ඒ අවශ්‍ය කරන්නා වූ වචන ප්‍රකාශ කරනවා. මෙන්න මෙත්තා සහගත කාය කර්ම. නිතර හිතනවා අනේ මං කොච්චර යහපත් දෙයක්ද මේ කරන්නේ. ඒ යහපත තවත් හොයලා බලලා කරන්න ඕන. ලෝක සත්වයන්ට මේ යහපත කරගන්නයිද මේ ටික දෙන්න ඕන. ඒ සඳහා හිතේ මෙහවල යම් කටයුතු කරනවාද ඒ ටික කරලා දෙන්න. මෙන්න ලේහිම හරි. මෛත්‍රී දහම් නැත්නම් මිතුරු දහම හොයන මිතුරන්ට හිතෙන් කයෙන් වචනයෙන් කළ යුතු පහසුකම් සලසා දීම කරන. ලෝකයේ කොහේ හිටියත් අනේ එබඳු සත්වයින්ද මේ සත්‍ය මඟ වැටහේවා, මේ දහම් ගුණ වැඩේවා, මේ නිවන්සුවේ අත්වේවා කියලා හිතේ සිතිවිලි වලින් කියනවා. නැත්නම් සිතිවිලි නගනවා. මෙත්තා සහගත මනෝ කර්ම තව පැත්තක් වෙයි. ඒ වගේ වචනේ හඳුනාගලා හෝ රහතින් හෝ කියනවා. ඔය අදහසින් මෙත්තා සහගත වචී කර්ම. ඒ වගේම ඊට සඳහා මොනවද කරන්න පුළුවන් යමක් තියෙන්නේ? යම්කිසි ආකාරය පිරිස එකතු කරලා හරි මෙත් භාවනා කරෝම කියලා හරි ඊට සඳහා කායික ක්‍රියා කරලා හරි අප්‍රමාණ රෝග සත්‍යයක නිසා ඒ සාන්තිය පතුරවනවා. හිත සාන්තිය මෙත්තා සහගත කාය කර්මයේ වලටයි. මෙන්න මේ ටික කරන්න තමන්ට මොකද ලැබෙන්නේ? ඔය ටික කරන්නේ හැම මොහොතක් ගානේ සතිය මුල් කරගෙන. සතියෙන් තේරුම් ගන්න මෙහි වටිනාකම නුවණින් වටහාගෙන හැම මොහොතක් ගානේ ඔය සඳහා සතිය පිහිටවන නියම යථා සීනුවන කියන්නේ ඒකට. ලෝකේ අල්ලගන්න බැඳෙන්න කුණු ගොඩවල් පස්සේ යන්න නෙමෙයි සීනුවන ගන්න. ඔන්න ඔය යථාර්ථය. මෙන්න මේ සඳහා ගන්න යම් සිහියක් ඇද්ද ඒක තමයි සති සම්බොජ්ජංගේ. මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වටනවා කිය ඔන්න ඕකයි. තමන්ටත් සති සම්බොජ්ජංගේ වැඩෙන සතිපට්ඨාන භාවනාව වෙනවා ඔය ටික වඩනකොට. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳ සිහිනුවන ඇතුව දේශනා කරන දහම් තමනුත් අහනවා. අර අන්නේ පිටිසර අහඳා සලස්සනවා. දිව්‍ය බ්‍රහ්මාදී යම් කිසි කොටසක් ඇන්නා. ඒ සියල්ලොත් අනීමේ දහම් ශ්‍රවණය කරත්වා කියලා සිතෙන් පතුරවනු අදහ. ඒකට අවශ්‍ය කරන කටයුතු කරනවා. අනේ දේවතාවෝ වේවා, දිව්‍ය බ්‍රහ්මාදීන් වේවා, මේ දහම අහලා අවබෝධ කරත්වා යහපත කරගනිත්වා කියලා අදිස්ථානයේ පතුරවනු. මෙන්න මෙහෙම කරගෙන යනකොට මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුලින් ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙනවා සමන්ත. තමනුත් දහම් සිහි කරන ලෝකයාටත් එසේ සිහි කර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් තමන්ට හැටි ආයුධින් සලසන. අන්න එතකොට විචක්ෂණ රුවණින් යුතුව මේ ධර්මයේ සිහි කරන්න සිහි කරන්න බොජ්ජංග කියන බෝධිය හේවත් සත්‍යාවබෝධයට ලැබෙන එක අංගයක් පූර්ණ වේ. සත්‍යාවබෝධය ලැබීමට අවශ්‍ය කරන්නා වූ අංගෝපාංග කියලා කිව්වේ තෝවල. බෝධියට හේතුකාරක වන්නා වූ කොටසක් බොජ්ජංගය. බොජ්ජහංග තමයි බොජ්ජහංග කියන්නේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් අවබෝධය සඳහා පහ කළ යුතු දෙයක් තියෙනවා. ඒක පහ කරන්න ඕනේ. මොකද්ද පහ කරන්නේ? අවබෝධය සඳහා මුට්ටා සතිය පහ කරන, සම්මා සතිය වඩන, තාවිදෙක නම් මිච්ඡා සතිය පහ කරන, සම්මා සතිය වඩන. මිච්ඡා සතිය තියෙන්නේ ලෝකෙ පැත්ත හොඳයි කියන එක. දහම් පැත්ත හොඳයි කියලා සම්මා සතිය ගන්නකොට මිච්ඡා සතිය විදිලයන්. අන්න එතකොට අපි කරන කොටස ඕකේම එකක් කරනකොට අනිත් ටික ඔක්කොම තියෙනවා. දැන් අපි ආවේ සම්මා දිට්ඨියකට. සංකියන එකතුවෙන් එන ලෝකයෙන් විදීම සඳහා යමක් දැකිය යුතුද? අන්නේ දැකිය යුතු දහම දකින තැනටයි ආවේ. ඒ දහමයි දකින්නේ. ඒ දහමයි ලෝසත්වන්ට ලැබෙන්න හලස්සන්නේ. මෙන්න මේ ටික කරගෙන යනකොට අර කියන ධම්ම විචේ සම්බොජ්ජංගය වැඩිලා ඔය නිවනට හේතු වෙන්නා වූ ආකාරයේ පිහිටනවා. යථා බෝධි ලබන්ට හේතු වෙන්නා වූ කොටසක් වෙනවා. ඒකත් අපි ඇති ඔය භාවනා වඩනකොට සිද්ධ වෙනවා. අපි ඒ සඳහා යම් උත්සාහයක් වීර්යයක් කරනවා. ඒ සති සම්බොජ්ජංගයේ යුත ඒ විචක්ෂණ නුවණින් යුතුව දහම් වටහා ගත්තහම, පිරිසල වටහා ගන්න මඟ පාදා දුන්නහම, අනි ලෝක සත්‍යයන්ට ලැබේවා කියන ආශිර්වාද පැතුම් පදනකොට, යහපත සිද්ධ කරනකොට අපේ මනස තුළ යම් ව්‍යාපාද සංකල්පනාවක් තිබුණා දුර වෙලා යන. ඒතොර ඒවා දුර වෙලා යන්න පටන් ගන්නවා. හිංසා පීඩා සංකල්පනා දුර වෙලා යන, කාම සංකල්පනා දුර වෙලා යන, සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ එක පැත්තකින් වැඩෙනවා. එතකොට බෝධියට හේතු වෙන්නා වූ යථාබෝධිය හේතු වෙන්නා වූ කොටසක් වශයෙන් කරන උත්සාහයක් වීර්යයක් ඇද්ද මේ සඳහා? අන්නේ සම්මා වායාම මාර්ගාංගයක් වැඩෙනවා. මොකක් නිසාද? ඔය මාර්ගය යන කෙනාට යම් අකුසලයක් නූපන්නේද නූපදීම යනවා. උපදින්නේ උපන් අකුසලයක් ඇද්ද ගෙවිල යනවා. නූපන් කුසලයක් ඇද්ද උපදිනවා. උපන් කුසලයක් ඇද්ද වැඩි දියුණු වෙනවා. ඒ සඳහායි මේ උත්සාහයේ වීර්යය දෙන්නේ. මෙන්න මේ කෙරෙන්නා උත්සාහයක් වීර්යයක් ඇද්ද අවබෝධයට හේතුකාරක වන කොටසක් නිසා විරිය සම්බොජ්ජංගය කියලා එකට කියනවා. අන්නේ සම්බොජ්ජංගයත් වැඩෙනවා. එතර මොකද වෙන්නේ? වැඩෙන්න වැඩෙන්න තමන්ගේ කටයුතු හරියට තමන්ගේ අවබෝධය පුළුල් වෙනවා. එතකොට මොකද මේ තියෙන්නේ ඇති වෙන්නේ? නිරාමිස ප්‍රීතිය හේවා මේ පංචකාම ප්‍රීතියේ වෙන් වෙච්ච දහමේ ප්‍රීතිය ඇති වෙනවා. දහම නිසා හටගන්න ප්‍රීතිය යථා සත්‍ය ධර්මයේ නිසා හටගන්න ප්‍රීතිය හටගන්න. මෙන්න මේක අවබෝධයේ හේතුකාරක වන කොටසක් වෙනවා. බොජ්ජංගයක් වෙනවා. මෙන්න මේකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා කියලා. ඒතර ගතහිත 1000 මිදෙනවා. හරි සාන්ත බවටපත් වෙනවා සැහැල්ලු වෙනවා. මෙන්න මේ සැහැල්ලුව එනකොට දහමට නැඹුරු වෙනවා තව තවත් වැඩි. පස්සද්ධිය කියන්නේ සැහැල්ලුව. ඔන්නේ සැහැල්ලුව ලැබෙන්න ලැබෙන්න. ඉතාමත් ලේසි පහසුයි ඒ මඟ අනුගමනය කරන්න. දැන් සුඛාපටිපදාගෙන් තත්ත්වයටපත් වෙනවා. සුඛ ප්‍රතිපදාවක් වෙනවා සැහැල්ලුව. පස්සද්ධිය කියන සම්බොජ්ජංගේ වැඩෙනවා. නිවනට හේතුකාරක වන අවබෝධයේ පුළුල් කරන්න හේතු වෙන්නා වූ කොටස වැඩෙන. පස්සද්ධි සම්බොජ්ජංගේ. එතකොට සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ. පහක් වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකේ අල්ලා ගන්න නැතුව අත්හැරින් වැළී මිදී යනකොට ලෝකේ නිසා සංකතයන් පස්සේ යාම නිසාම ඇති වෙච්ච ඇලීමයි ගැටීමයි දෙක බුලාවිය කොටසක සමග විඳිලා යනවා. මෙන්න මේ ටික විඳිලා යනකොට මොකද වෙන්නේ? යම් තැනක ඇලීමක් නැද්ද ගැටීමක් නැද්ද අන්න එතන සාන්ත වෙනවා සමාධිගත වෙනවා. මොන සමයේද ඇදිලා හිටින්නේ? ආර්ය සමයේද හෙවත් නිවන් සමයේ? නිවන මුල් කරගෙන සාන්තියට ඇදිලා හිටිනවා. දකින්න දකින්න යම් සත්වයක ඇත්නම් අනේ නිවන්සු වේදමපත් වේත්වා නිවනේ සැලසීමම ලබත්වා කියලා සත්වෙන් කිරේ හැඟීම ඇති වෙන්න පටන් ගන්නවා. මොනම දාහ ගින්නක්වත් සත්වෙන් කිරේ ඇති වෙන්නේ නැහැ. දැවිලා තරහක් එන්නේ නැහැ. ගහන්න වයින්ද හිතෙන්නේ නැහැ. නින්දා පහත කරන්න හිතෙන්නේ නැහැ. ඔන්න ඔය හිතවිලත් එක වැඩෙනවා. මෙන්න මේ වැඩෙන සමාධියක් එනවා. අප්‍රමාණ රෝග සත්‍යෙන්ද පැතිරෙන මේ සමාධියද කියනවා. මෙලොවම ලබන අප්‍රමාණ මෙත්තා සහගත චේතෝ විමුක්තිය. ආර්ය සමාධියත් එක්ක එනවා. සමාධි සම්බොජ්ජංගේ. මෙන්න මේ සම්බොජ්ජංගේට වැඩුණහම උපේක්ෂා කියලා වචනයක් තියෙනවා. විවිධ අර්ථ තියෙන එක. ඒ උපේක්ෂාව කියන එකේ අර්ථ තියෙනවා විවිධාකාරයි. ඔතන වෙන්නන්නේ මොකද්ද? නිවනටපත් වුණ කෙනාට තමයි යම්කිසි කොටසක් අත්හැරින වැළී මිදී ගියානේ. තමන්ට තිබෙන කොටසක් තමන් ඉෂ්ට කළානේ. මා විසින් කළ යුතු උපරිම යුතුකමක් මා ලෝකෙට ඉෂ්ට කළා කියන චිත්ත ප්‍රසාදයක් කියලා. ඒ සමග ඒක අඩුපාඩුවක් නැතුව මම කළ නිසා මම නිදහස් කියලා අදහසක් එනවා. මම ලෝකයට ණය නැහැ. ඒ වගේ මගෙන් ඉටුවේ යුතු සේවය මම කළා කියලා. එක්තරා නිදහස් ස්වභාවයකට පත්වීමක් එනවා මනස. මහා තැන්පත් භාවක කියලා නිශ්චල භාවක් කියනවා. මෙන්න මේකද කියලා උපේක්ෂා සම්බොජ්ජංගේ. මගෙන් ඉටුවේ යුතු යමක් ඇත්තම මම ලෝකෙට කරලා දීලා තියෙනවා. මං කොයි එළිය වරත් මට ප්‍රශ්න යන්නේ. අන්න එහෙම අදහසක් එනවා. උපේක්ෂා සම්බොජ්ජංගේ කියලා කියනවා උදේට. ඒකත් එයාට අවබෝධය පූර්ණ කරන්න හේතු වෙනවා. යථාබෝධය පූර්ණ කරන්න හේතුවක් කියලා අපි හිතනවා. මෙන්න මෙතෙන් දෙනකම් මේ සත්ත බොජ්ජංග වැඩුවහම කියනවා මෙත්තා සහගත සත්ත බොජ්ජංග වැඩුවා විවේක විරාග නිරෝධ උත්සග්ග කියන මේ කාරණා හතරෙන් යුක්ත. මෙන්න මේ ටික කරනකොට කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම පිළිවන්නේ ඔය විදිහට. මේක තමයි අග්‍ර ශ්‍රේෂ්ඨ. මේක නිවන් මාර්ගය. මෙන්න මේ ආර්ය මෛත්‍රිය නිවන් මාර්ගය. හිත කය වචනේ විතරව හසුරවන ගහම වෙන්නේ ඔන්න ඒ ක්‍රමයේ වතු වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මෛත්‍රී භාවනාව තුළින් නිවන් දකින්නදී පෙන්වුවාම ওই ක්‍රමයේ දකින්න ඕනේ. මෙන්න මේ ක්‍රමයේ තමයි මෛත්‍රා සහගත හිතවිලි ක්‍රියාවදන් ක්‍රියාත්මක කරලා සත්ත බොජ්ජංග වැඩිලා බුදුපියාණන් වහන්සේ පෙන්නපු ආර්ය මෛත්‍රියේ මෙත්තා සහගත කොටස පූර්ණ වෙන්නේ. මෙන්න මේ කොටස පූර්ණ වුණහම ඔය ක්‍රමවේදියම දකින්න ඕනේ. අනේ මේ ලෝක සත්‍යය විශාල දුකටපත් වෙලා ඉන්නවා. දුකින් විඳිනවා. අප්‍රමාණ දුකෙන් ඉන්නවා. ඉතින් මේ දහමට මිතුරු වෙච්ච පිරිසට මෙහෙම ලේසි වුණාට ඒකට නැඹුරු වෙලා නැති මේ කෙලවරක් නැති සසර දුකට බැඳිලා හැදිලා යන පිරිසට මොනවා කරන්නද? අන්නේ පිරිසට මට වැයිද? මොනවා හෝ යහපතක් කරන්න කියලා. පෙර තිබුණාට වඩා බලවත් ලෝ සතුන් කෙරෙහි අදහසක් එනවා. යහපතක් කරන අදහසක්. මෙන්න මේ අදහස ආපුහා ඊළාට ඒ අය බලනවා හොයනවා. මේ දහමට තව මිතුරු වෙලා නැති මිතුරු දහම කරා මිතුරුකම් පවත්වලා නැති හැබැයි ඊට හේතු ඇතුව වෙනස් විවිධ වැඩ කරන අය කතාව ඇහිදී තේරෙනවා මේ පුද්ගලයන මේ දහමට නැඹුරු කරන්න පුළුවන්. දහම් මඟ අහුවෙලා නැති නිසායි මේ වෙන වෙන පස්සේ යන්නේ කියලා. මෙහෙම වැටෙහෙන්න පටන් ගන්නවා. අන්න ඒ විලාට අදහසක් එනවා. එවන් පුද්ගලයෝ හොයලා. එවන් පුද්ගලයන්ටත් මගේ මේ ඉහත කිව්ව ආකාරම ක්‍රියාදාමය යොදවන්න ඕනේ. දැන් එකක් කියපුවාම අනුසාරයෙන් දකින්න ඕනේ. දැන් සුතමේ පඤ්ඤාවේ පළවෙනි එක කිව්වනම් ඇහුවනම් කරුණාව ගැන ටිකක් කියනකොට ඔය ක්‍රමේ තමයි ඒකත් තියා තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. කරුණා සහගත හිතක් මුල් කරගෙන දුකටපත් සත්වෙින්ද පිහිටෙනවා කියන්නේ ඒකයි. දුකටපත් වෙන්න ඉන්නේ. ධර්මතාවය ලැබිලා නැහැ. හැබැයි ලබන්නේ හේතුකාරක තියෙනවා කියලා අයි ඉන්න බව දන්නවා. ඊය ඇයිද ඒ සඳහා මඟ පාදන්න හිතේ. තව කොටසක් ඉන්නවා. විවිධ නොපෙන් ලෝකවලත් ඉන්නවා. අහේතුක දුහේතුක කියලා කොටසක් ඉන්නවා. ඊයට මේ දහමට නැඹුරු වෙන්න තරම් නුවණක් නැහැ. ඊයයට මොකද කරන්න? ඊයය යහපත් දුකෙන් මුදවා ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඉතින් ඊයයට බණ කියලත් බෑ. ඒවට ධර්මශාලා හැදුවත් ඒගොල්ලෝ බේරන්න බෑ. ඊයයට මොකද කරන්න ඕන? සාසනේ උදෙසා, තුනුරුවන් උදෙසා, වන්දනාමාන පූජා සත්කාර ගෞරව අපපහතාන සිද්ධ කරමි. අප්‍රමාණව ලබන මහ පින් කඳක්. ඒ සත්වයින්ට විහිදුවන්න පතුරවන්න පුරු කරන්න ඕනේ. ඒ මෙත්සිතා සමග කරන තව දෙයක්. ඒ වගේම තමන්ට හැකි පිරිසක් ඉන්නවනම් විවිධ ක්‍රමවලින් ඒ වන්දනාමාන පූජා සත්කාර අපපත්තාන කරන්න අතහිත දෙවන්න සම්බන්ධ කරවන්න ඕනේ. ඊයලවා පින් කරවන්න ඕනේ. ඒගොල්ලන්ට ප්‍රඥාව බලන්න දහම් කිවර තේරෙන්නේ නැති නිසා. අන්නේ වැඩේ කරනකොට තේරුම් ගන්න. හැබැයි ලේසි නෑ ටිකක්. ධර්මයේ සමග මිතුරු අය ඒ අය ධර්මය හොයා එන්නට බොහොම ප්‍රියමනාපයෙන් දෙන්න පුළුවන් වුණාද? මේ ලෝකෙ කුණු ගොඩවල් පස්සේ හඹා යන අය පිනට දහමට නැඹුරු කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ අයගෙන් බොහොම නින්දා පහකට එනවා ඉස්සෙල්ලා. ඒ වගේම කම්මැලි එන්න කැමති නෑ. එක වාරයක් බැහැනම් දහ වාරයක් කියන්න වෙනවා. කොහොම හරි කියලා එක්කෙන්න හිතෙනවා. වෙහෙස වෙන්න වෙනවා කලින්ට වඩා. හැබැයි ඒ වෙහෙස බලන්නේ නැතුව යම් කෙනෙකුට හිතේනවා මම වෙහෙස බල ඉඳලා බෑ. අනේ මේ සත්‍ය අමාරු වැටෙන්න දීලා බෑ. මේ ලෝක සත්‍යයේ යථාර්ථය දෙන්න නම් මට යමක් කළ හැකිද? අන්නේ ටික කරලා දෙන්න මම තවත් එහාට මෙහෙ යවෙන්න ඕනේ කියලා අදහත බලවත් වුණාම මෙන්න මේකට කියනවා කරුණා සහගත බ්‍රහ්ම විහරණේ. දුකටපත් සත්වය දැකලා ඊයයි මේ ධම්මකට නැඹුරු කරන්න යමක් කළ දිය යුතුද? ඒකට නැඹුරු කරන්න කටයුතු කිරීම. මෙන්න මේක කරුණා සාසනේ. කරුණා ගුණේ. මෙන්න මේ කරුණා බ්‍රහ්ම විහරණේ මුල් කරගෙන අර පෙර කිව් විදිහට නැඹුරු කරන්නේ මොකක් නිසාද? දෙව්ලෝ දිව්‍ය සම්පත් විදෝ විදෝ ඉන්න නෙමෙයි. බ්‍රහ්ම ලෝකේ යවලා බ්‍රහ්ම සම්පත් විදෝ විදෝ ඉන්න අතර මං කරන්නවත් නෙමෙයි. හැබැයි දිව්‍ය බ්‍රහ්ම කියන සුගති ගතිය ඕනේ. ආයු වර්ණ සැප බල නුවණ ලබන්න. සුගතියක ඉන්න කෙනෙක්මයි නිවන් දකින්නේ. එහෙනම් සුගතිගාමී කරවන්න බලාපොරොත්තු වෙන්නේ නිවනට උපනිශ්‍රේ වෙන නිසා කියන අදහසින් තමයි මේ කරන්නේ. පැතුමා පතනවා නම් ඔවුන්ට සුගතිගාමීව නිවන් මාර්ගට උපනිශ්‍රේ වේවා කියන අදිෂ්ඨානය තියලා එහෙම කරන්න පටන් ගන්න. අන්න එතකොට කරුණා සහගත චේතෝ විමුක්තියත් වැඩෙනවා. ඒ මඟ වැඩෙනකොට තමන්ගේ මනස කලින්ට වඩා පුළුල්, ඉතර ප්‍රියමනාපයට දුන්නාට වඩා දැන් ඒකට ගන්න බැරි අයටත් ඒක මාර්ගයේ පවා දන්න තරම් තමන්ගේ මානසිකත්වයේ ලෝසතුන් කෙරෙහි යහපතට පැතිරලා තියෙනවා. මෙන්න මේක කියනවා කරුණා ශාසනය. ඒ වගේම කරුණාවෙන් යුක්තව කරුණා බ්‍රහ්ම විහරණය. ආර්ය කරුණා බ්‍රහ්ම විහරණය වෙන්නේ මොකද්ද? නිවන මුල් කරගෙන ඔය අදහස ගත්ත නිසා. නිය ඔය එකක් විවාහ තේරුම් ගන්න ඉතලා කිව්ව ආකාරයෙන් ඔය ටික. ඒ වගේම ලෝකේ තව කොටසක් ඉන්නවා. ඒ කොටස ලේසියෙන් කිට්ටු කරන්න බෑ. හරි සරපල්සයි. කතා කරන්න ගියොත් එහෙම හොඳ පදවලින් තමයි අහන්න සිද්ධ වෙන්නේ. සමහරවිට ගුටි කණ්ඩා සිද්ධ වෙන්න පුළුවන්. බැනුම් අහන්න සිද්ධ වෙනවා කියලා වරක් ඇති. ඒ ඔක්කොමත් කරද්දී ඒවා ඉවසගෙන මොන තාලින් හරි වයම් කිසි යහපත් සම්‍යක් ප්‍රයෝගයකින් හරි මේ පුද්ගලයා අනේ කොහොම හරි මේ දුකේ නිදහස වෙන මගට යොමු කරන්න කියනවා නම් මොකට කොච්චර යහපතක් වෙනවද? මට ඔහෙ වැන්නා මට ඕනවා කිව්වා කමක් නැහැ කියලා. මෙන්න මෙහෙම ගති ලක්ෂණයක් අරගන්න පුළුවන් නම් ඒ හිත කලින්ටත් වඩා බලවත්. සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්නේ හැකියාවක් ලැබිලා ඔය ඉහෙත කිව්ව ආකාරයෙන්ම එවන් සත්‍යයේදී යහපත කරන්න මෙහෙ යවෙන්න පුළුවන් නම් මෙන්න මේකද කියනවා මුදුතා බ්‍රහ්ම විහරණය. සැඩපරද සත්‍යය මුදුමලු පාට පත් කරලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ ක්‍රමයෙන් කරන්න පුළුවන් හැකියාව කරලා දෙනකොට එහෙම වෙනවා. ඒතර මොකද කරන්නේ? අන්තිම දකින්න දෙයක් තියෙනවා. මට මීටිහා ලෝකෙට කරන්න දෙයක් නැහැ. කලේටි අමක් ඇද්ද? පුළුවන් ටික කරලා දුන්නා. සමහරෙකුට මේක ගන්න බෑ. ඊයකෙහි මම මොනවා කරන්නද? මට වතුරන්න තියෙන මෙතත් පැතිරෙව්වා. කරුණාවත් දියත් කළා. බුදුතා ගුණයක් තියාගෙන යව්වා. පැතිරෙව්වා. කලේටි අමක් කරලා දුන්නා නම් මේ දිහා වෙන මොනවා කරන්නද? මගේ ජීවිතය යම් හරයක් සඳහා කැප කළාද රෝග සත්වයාට? ඒක මම කළා කියලා හිතන් සතුට වෙලා නිදහස් වෙන්න පුළුවන්. අන්නේ නිදහස් මානසිකත්වයේ ආග්‍රහම කියනවා උපේක්ෂාවටපත් වුණා. උපේක්ෂා බ්‍රහ්ම විහරණය. අරිහතුන් වහන්සේට උපේක්ෂා බ්‍රහ්ම විහරණේ තියෙනවා. අනාගාමී කෙනාට මුදුතා බ්‍රහ්ම විහරණේ වැඩෙනවා. බොහෝ කොට එන දෙයක්. කරුණා බ්‍රහ්ම විහරණය සකෘදාගාමී කෙනාට බොහොම ප්‍රත්‍යයයි. මෙත්තා බ්‍රහ්ම විහරණය සෝවාන් කෙනෙකුට දේශයෙන් අනුගමනය කරන්න පුළුවන්. ඒ මාර්ගඵල අනුවත් ඔවා උපනිශ්‍රේ විශේෂ වෙනවා. ඉතින් ඔය ක්‍රමයෙන් කොයි ක්‍රමයෙන් හරි සතර බ්‍රහ්ම විහරණ ඔය කියන්නා වූ යහපතට හේතු වෙනවා. ඉතින් තේරුම් අරගන්න ඕනේ එක එක මාර්ගයේදී උපනිශ්‍රේ වෙලා ලෝකෙට යහපත කරන්න පුළුවන්. නමුත් මෙත් අරගෙන අනාගාමී වැනි කෙනෙක්ම නෙමෙයි ඔය කියන්නේ. ඒ අනාගාමී මාර්ගයේ ස්වභාවයක් මම කිව්වේ ওই විදිහට කරන්න පුළුවන් කියලා. ඒ මාර්ගය අනායත මේ බ්‍රහ්ම විහරණ මාර්ගatte මුදුතා බ්‍රහ්ම විහරණ පහසුයි. අරිහත් මාර්ගය අනායත උපේසා බ්‍රහ්ම විහරණේ පහසුයි. නමුත් සෝවාන් පුද්ගලයාගේ පටනොත් ඔය කියන ආර්ය වූ සතර බ්‍රහ්ම විහරණ ප්‍රගුණ කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමයට ප්‍රගුණ කරගෙන යන්න එතකොට දැන් වැටහෙන්න ඕනේ හිතෙන් කයෙන් වචනේ ආර්ය මෛත්‍රිය සුළුින් ඔය කියන්නා වූ සතර බ්‍රහ්ම විහරණ වර්ණාකාරය හිතකය වචනේ අනුකූලව කටයුතු කරන නිවන් දකින්න ආකාරයක් හොඳට පැහැදිලි ඇති. දැන් ඔය ආකාරයෙන් තේරුම් අරගන්නට ප්‍රඥාවක් ගැටලුවක් තියෙනවා නම් නැවත වතාවක් අහලා නැවත සුද්ධ කරගන්නට. නැත්නම් මේ කරපු දේශනාව නැවත නැවත අහන්න ඕන එකපාරක් කිව්වහම තේරෙන්නේ නැත්නම් හත අට වතාවක් හරි අහලා තවත් සැකතැනක් එනවා තියෙනවා නම් නැවත ප්‍රඥාවක් අහලා විඳලා ගන්න.